එකේ මජ්ජේ සූත්‍රය කියන එක හරි වැදගත්. මැදුම් පිළිවෙත මොකද්ද කියලා හොයාගන්න. ඈ මැදුම් පිළිවෙතනේ අපේ ප්‍රතිපදාව වෙන්න ඕන. ආර්ය මාර්ගය කියන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මැදුම් පිළිවෙත කියලාත් කියනවනේ, මධ්‍යම ප්‍රතිපදාව නේද? දැන් ඕක කිව්වහම එක එක අදහස් තියෙනවා. මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? කාමසික සුකල්ලිකානු යෝගේ අත්ත කිලමතානු යෝගේ අතෑරලා වඩන්න තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව පිළිපදින්. ඔව්. එතකොට මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රතිඵලය වෙන්න ඕන තණ්හාව සම්පූර්ණයෙන් දුරු කිරීම. නේද? මධ්‍යම ප්‍රතිපදාව සාර්ථක වෙනවා නම් ඒ කියන්නේ තණ්හාව ටිකෙන් ටික දුරු වෙලා ඒක නැති කරන්නම පුළුවන් වෙන්න ඕන. එහෙම මාර්ගයක් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඔය එතකොට නිවන. තණ්හාව සම්පූර්ණයෙන් නැති කළා කියන්නේ නිවන. තණ්හක්ඛයෝ. තණ්හාව ක්ෂය කළා කියන්නේ නිවන් දැක්කා. ඔය තණ්හාවට තව නමක් දෙනවා මේ මහුංකාරිය කියලා. මහුංකාරිය. මහනවා කියන්නේ මොකද්ද? ගැට දානවා. නේද? ඔව්. දෙකේ ගැටේ දානවා. ගැට දදා යන එක තමයි මහුංකාරිය කරන්නේ. නේද? ඈ? ඉවර වුණා කියන්නේ ඉතින් මහන එක නැවැත්තුවා. මහන වෙලාවට මොකද කරන්නේ? ගැට දානවා. ඉවරයක් නැහැ කොච්චර දැම්මත් නේද? ඈ? ඔයගොල්ලෝ කටින සිවුරෙත් ගැට දාන්නේ ඇති දිගින් දිගට. ගැට දානවා කියන්නේ මතක තියාගන්න මේ සසරේ ගෙනියනවා. ඔය මහනවා කියන්නේ දැන් තණ්හාව කරන්නේ ගැට දාන එක. ගැට දානවා කියන්නේ සසරේ ගෙනියනවා. ඔව්. තණ්හාවට බුදුරජාණන් වහන්සේ උපමා කළේ මහුංකාරිය සිබ්බණිය කියනවා. ඈ සිප්පණී කියලත් කියනවා, සිබ්බණී කියලත් කියනවා. ඒ කියන්නේ මහුංකාරිය. හරි? ඉතින් මහුංකාරිය ගැට දානකම් අපි සසරේ යනවා. ගැට දාන එක නවත්තපු දවසට තමයි තණ්හාව ක්ෂය කළා කියන්නේ රහතන් වහන්සේ. සසරේ යන අය ඉවරයක් නැහැ ඒක ගැට දදා යනවා. ඒකම තමයි දැන් එක තැනක මැරෙනකොට තව තැනක උපදිනවා. ආයේ තැන මැරෙනකොට තව තැනක උපදිනවා. සංසාරේ ගැට දදා ගෙනියනවා. ඒ ගෙනියන්නේ කවුද? තණ්හාව. දැන් මේ ජීවිතේ ඉවර වෙනකොට තණ්හාව තිබුණොත් තව තැනකට ගැටේ දානවා. ප්‍රතිසන්දියක් ගන්න. තණ්හාව ක්ෂය වුණොත්, තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් ඊළඟ තැනට ගැටේ දාන්නේ නැහැ. මේ බුදුහාමුදුර උපමා කරන්නේ මේ සිබ්බණී කියලා. එතකොට ඒ තණ්හාව දුරු කරන එකක් ඔය අන්තිම පදේ තියෙන සෝද සිබ්බනි මච්ඡගා. සෝද සිබ්බනි මච්ඡගා. ඒ තණ්හාව දුරු කරනවා. ඉතුරු නැතුව දුරු කරනවා. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්ඡගා. තම්බූමි රූමි මහා පුරිසය. මහා පුරුෂයා කියන්නේ රහතන් වහන්සේ. මහා පුරුෂ බුදුරජාණන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේලාට කියනවා මහා පුරුෂය කියලා. එතකොට තම් රූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චග. මේ තණ්හාව ක්ෂය කරපු කෙනා තමයි මහා පුරුෂයා වෙන්නේ. කියන්නේ රහතන් වහන්සේ වෙන්නේ. එහෙම කරන්නේ කොහොමද කියන එක තමයි උඩපද දෙකෙන් කියන්නේ. සෝ උබන්තේ විදිත්වාන. විදිත්වාන කියන්නේ දකින්න ඕන. සෝ උබන්තේ ඔය වචන ටිකක් එකතු වෙලා තියෙනු. උබය අන්ත. අන්ත දෙකක්. සෝ උබන්තේ විදිත්වාන. අන්ත දෙකක් තියෙනවා කියලා දකින්න ඕන. ඈ? අන්ත දෙකක් තියෙනවා. එතකොට ඔව් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදි කියනවා කාමසුකල්ලිකානු යෝගයයි අත්තකිලමතානු යෝගයයි කියලා. ඔක අපි අහලා තියෙන්නේ මොකද්ද මේ දැඩි සැප දෙන එකට කියනවා කාමසුකල්ලිකානු යෝගය. ඔව් කාමසුකල්ලිකානු. ශරීරයට දුක් දෙන එකට කියනවා අත්තකිලමතානු යෝගය කියලා. මේ දෙකෙන්ම නිවන හම්බ වෙන්නේ නැහැ. තණ්හාව ක්ෂය කරන්න බෑ. කියනවා. එතකොට ඒ අන්ත දෙක අත්තරින්න ඕන. හරි? ඊළඟට කියනවා දැන් මේ දකින්න ඕන මේ ගාතාවේ කියන්නේ අත්තරින්න නෙමෙයි. දකින්න ඕන. මෙහෙම අන්ත දෙකක් තියනවා කියලා දකින්න ඕන. සෝ උබන්තේ විදිත්වාන. හරි? අවබෝධ කරන්න ඕන අන්ත දෙකක් තියෙනවා. දැනගන්න ඕන අන්ත දෙකක් තියෙනවා කියලා. මජ්ජේ මන්තා නලිප්පති. මැද තැවරෙන්නත් බෑ. මැද අල්ලගන්නත් බෑ. මජ්ජේ මන්තා නලිප්පති. දහවෙනි පිටුවේ බලන්න. දහවෙනි පිටුවේ. ඒකේ තියෙන සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. තම් රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. සෝ උබන්තේ විදිත්වාන කියන එක ඊළඟට තේරුම කියනවා. යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා සෝ උබන්තේ විදිත්වාන. වාගත්තත් දහවෙනි පිටුව. සෝ උබන්තේ විදිත්වාන කියන එකේ තේරුම තියෙනවා එතන. සෝ උබන්තේ විදිත්වාන කියන එකේ තේරුම යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා. හරි? යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා මජ්ජේ මන්තා නලිප්පති. මැදත් තැවරෙන්නේ නැතුව අන්ත දෙක දැකලා මැදත් තැවරෙන්නේ නැතුව මජ්ජේ මන්තා නලිප්පති. කියන්නේ මැදත් අල්ලගන්නේ නැතුව. සෝද සිබ්බනි මච්චගා තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. තම් රූමි මහා පුරිසෝති කියන්නේ මහා පුරුෂයා කියලා කියනවා. මොකද්ද එතකොට අන්ත දෙක දැකලා මැදත් ඇවරෙන්නේ නැතුව මැදත් අල්ලගන්නේ නැතුව තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. ඈ? ඔහම දේශනා කරලා ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනවා. අන්ත දෙක දැකලා මෙදත් ඇවරෙන්නේ නැතුව ඈ තණ්හාව දුරු කරන කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. ඔහොම කියලා යන්න ගියා. දැන් ඉතින් හාමුදුරුවරු කතා වෙනවා. මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකෙන් අදහස් කරන්න ඇත්තේ? හරි. දැන් කිව්වේ අන්ත දෙක දැකලා මැදත් තැවරෙන්නේ නැතුව ඒ මධ්‍යම ප්‍රතිපදාවක් වඩලා තණ්හාව ක්ෂය කරන කෙනාට කියනවා මහා පුරුෂයා කියලා. දැන් ඔහොම කිව්වහම ඉතින් දැන් ඔන්න දැන් එක එක්කෙනා කතා කරනවා. ඒකේ අන්ත දෙක කියන්නේ මේ මොකද්ද? කොහොම හිටියොත් කොහොම අහු වුණොත්ද අන්ත කියලා කියන්නේ? නේද? අන්තයකට වැටුණා කියන්නේ කොහොම වුණොත්ද? ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද කියන්නේ මොන විදිහට හිටියොත්ද? ඈ? එතකොට මොන විදිහට මැද ඉඳලාද මේ සිබ්බණිය, ඒ කියන්නේ තණ්හාව නැති කරන්න ඕන. හ්ම්? එතකොට කාටද මහා පුරුෂයා කියන්නේ? මම දැන් ඉතින් අහනවා. තණ්හාව නැති කරපු කෙනාට. දැන් ඉතින් කතා වෙනවා කට්ටිය. දැන් බුදුහාමුදුරුවෝ ආපහු වැඩියන්නේ. දැන් මේකේ අදහස් කරන්න නැත්තේ මොකද්ද? ඉතින් එතන හිටිය වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් කියනවා මෙන්න මෙහෙමයි මට ඕක තේරුනේ. මට මෙහෙම හිතෙනවා. මොකද්ද? ස්පර්ශය කියන්නේ ඒකාන්තය. ස්පර්ශ සමුදය කියන්නේ දෙවෙනි අන්තය. ස්පර්ශ නිරෝධයට මැද කියනවා කියලා. සිබ්බණිය කියන්නේ තණ්හාවට නමක් නේද? එතකොට ස්පර්ශාන්තයටත් නැතුව ස්පර්ශ සමුදයාන්තේ ඉන්නෙත් නැතුව ස්පර්ශ නිරෝධයක ජීවත් වෙලා සිබ්බණිය තණ්හාව නැති කරන්න. ස්පර්ශාන්තෙත් නැතුව ස්පර්ශ සමුදයට වැටෙන්නෙත් නැතුව ස්පර්ශ නිරෝධයක ජීවත් වෙලා තණ්හාව දුරු කරන වා කියලා ඔන්න එයාට මේ තණ්හාව අයින් කරපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා කියලා ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් අදහස කියනවා. එතකොට ඒකේ කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන එක ඒකාන්තයක්. ස්පර්ශ සමුදය කියන්නේ දෙවෙනි අන්තේ. ස්පර්ශ නිරෝධය කියන එක මැද. ඔන්න ඕකෙන් තේරුම් ගන්න ඕන ඔන්න මධ්‍යම ප්‍රතිපදාව එක විදිහකට තේරුම් ගන්න හැටි. ස්පර්ශාන්තයට වැටෙන්නත් බෑ. ස්පර්ශ සමුදය අන්තයට වැටෙන්නත් බෑ. සමුදය කියන්නේ මොකද්ද? හට ගන්න හැටි. හට ගන්න හේතු. නේද? ඔව්. එතකොට ස්පර්ශයේ ඉන්නත් බෑ. ස්පර්ශයේ හට ගන්න හේතු සකස් කරන්නත් බෑ. නිරෝධය කරන මාර්ගයක ඉඳලා තමයි තණ්හාව නැති කරන්න ඕන. හරි? එතකොට ඕකෙන් පුළුවන් දැන් මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ඉන්නවද කියලා බලාගන්න. කොහොමද බලන්නේ? ස්පර්ශාන්තේ ඉන්නත් බෑ. ස්පර්ශ සමුදයාන්තේ ඉන්නත් බෑ. නිරෝධ කරන වැඩපිළිවෙලක තමයි ඉන්න ඕන. හරි? එන්න මධ්‍යම ප්‍රතිපදාව. මේ කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයේ ඉන්නවද කියලා බලාගන්න විදිහ. ඕක තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා. ඔන්න තවත් විදිහකට කියනවා අතීතය ඒකාන්තයක්, අනාගතය දෙවෙනි අන්තය, වර්තමානය මැද. එතකොට අතීතයට අන්තයට වැටෙන්නෙත් නැතුව අනාගත අන්තයට යන්නෙත් නැතුව වර්තමානය කියන මැද ඉඳලත් පුළුවන් තණ්හාව නිරුද්ධ කරන්න. ඔය තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අදහසක්. ඉතින් මෙතන තේරුම් ගන්න ඕන මැද කියන එක, මැද ඉන්නවා කියන එකේ අදහස මැද තැවරෙන්නත් බෑ. මැද අල්ලගන්නත් බෑ. වර්තමානයේ අල්ලගන්නත් බෑ. අතීතයට වැටෙන්නත් බෑ. අනාගතේ ඉන්නත් බෑ. මැද තැවරෙන්නෙත් නැතුව ඉන්න කෙනාට තමයි තණ්හාව දුරු කරන්න පුළුවන්. සිබ්බණිය කියන්නේ තණ්හාවට නමක් නේද? දැන් එහෙම හිටිය කෙනාටත් පුළුවන් ඔන්න තණ්හාව දුරු කරලා මහා පුරුෂයා වෙන්න. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මට තේරෙන්නේ නම් මෙන්න මේ විදියටයි ඕක. සැප වේදනාව ඒකාන්තයක්, දුක් වේදනාව තවාන්තයක්, උපේක්ෂා වේදනාව මැද. සැප වේදනාන්තයට වැටෙන්නෙත් නැහැ, දුක් වේදනාන්තයට වැටෙන්නෙත් නැහැ, උපේක්ෂාව තමයි මැද තියෙන්නේ කියලා. දැන් ඒක ටිකක් අර කාමසුකල්ලිකාණු යෝගේ, අත්තකිලමතාණු යෝගේ වගේ නේද? සැප වේදනා පැත්තට ඒ යන්නෙත් නැහැ, දුක් වේදනා පැත්තට යන්නෙත් නැහැ, උපේක්ෂා මට්ටමේ ඉන්නවා මැද. ඈ? ඔව්. ඒ විදිහටත් ඔන්න මධ්‍යම ප්‍රතිපදාව අඳුර ගන්න පුළුවන්. හැබැයි එතන තව වැදගත් දෙයක් තමයි, උපේක්ෂාවේ ඇලෙන්නත් බෑ. මැද තැවෙන්නත් බෑ. මජ්ජේ මන්තා නලිප්පති. හරි, අන්ත දෙකට වැටෙන්නත් බෑ, මැද අල්ල ගන්නත් බෑ. ඈ? ඒ විදිහට ඉඳලා තණ්හාව ඉක්මවුවොත් එයාට කියනවා මහා පුරුෂයා කියලා. අනේ තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඕක නෙමෙයි, මෙන්න මේකයි ඔතන අදහස් කළේ. මොකද්ද? රූපය ඒකාන්තයක්, නාම දෙවෙනි යන්ති. ඈ? විඥාණය තමයි මැද. රූපය ඒකාන්තයක්, නාමය අනිත් යන්ති, විඥාණය මැද. ඔන්න ඔය විදිහට තේරුම් අරන් මැද තවරෙන්නේ නැතුව, ඒ කියන්නේ රූපාන්තයට යන්නෙත් නැහැ, නාමාන්තයට යන්නෙත් නැහැ. ඔව්. මැද තවරෙන්නෙත් නැහැ. මැද කියන්නේ විඥානය. හා, විඥානේ අල්ලගන්නෙත් නැහැ. ඔහොම හිටියහම තණ්හාව දුරු කරන්න පුළුවන්. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, නෑ ඔහොමත් නෙමෙයි, මෙන්න මෙහෙමයි ඕක. ආධ්‍යාත්මික ආයතන හය ඒකාන්තයක්. මොනවාද ආධ්‍යාත්මිකාන්ත මේ ආයතන කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔවට කියන ආධ්‍යාත්මික ආයතන නේද? ඔය ටික ඒකාන්තයක්. හා, අපිට තමන්ගේ පැත්ත කියලා හිතෙන්න පුළුවන් නේද? ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිර ආයතන අනිත්‍යන්තේ. දැන් මේවට අරමුණු වෙන්නේ බාහිරය. ඇහැට නම් මොනවද? රූප. කනට නම් ශබ්ද. නාසයට නම් ගඳ සුවඳ. ඒවා බාහිරේනේ තියෙන්නේ. ඔව්. දිවට නම් රස. කයට නම් ස්පර්ශ. මනසට නම් ධම්ම. හරි? ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මේවා දෙවෙනි යන්ති. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස ඒකාන්තයක්. ආධ්‍යාත්මික ආයතන. එයට අරමුණෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒවා අනිත්‍යන්තේ. ඔන්න අන්ත දෙක. හරි? අභ්‍යන්තර ආයතන ඒකාන්තයක්, බාහිර ආයතන අනිත්‍යන්තේ, විඥාණය තමයි මැද. ඔව්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනානේ.
කියන්නේ හිතද?
ඔව්, දැනගන්න බව. දැනගන්න බව. හිතෙන්නේ දැනගන්න? හිත තමයි. හිතේ දැනගන්න ස්වභාවයට කියනවා විඥානය කියලා. දැන් අපි ඇහැ රූපයි නිසා චක්කු විඥානය. හරි? ඒ චක්කු විඥාණයෙන් දැනගන්නවා ඇහැකුත් තියෙනවා, රූපත් තියෙනවා කියලා. සෝත විඥාණයෙන් දැනගන්නවා කනකුත් තියෙනවා, අහන්න ශබ්දෙකුත් තියෙනවා කියලා. නේද? කනයි ශබ්දෙයි නිසා සෝත විඥාණය. ඈ? ඒතකොට විඥාණි තමයි මැද. ඇහැ ඒකාන්තයක්, රූප අනිත්‍යන්තේ, විඥානේ මැද. ඇහැ කියන අන්තයට වැටෙන්නත් බෑ, රූප කියන අන්තයට වැටෙන්නත් බෑ, විඥානේ අල්ලගන්නත් බෑ. විඥානේ මැද කියලා දැනගන්නවා. ওই විදිහට ඉඳලත් පුළුවන් තණ්හාව ක්ෂය කරන්න. ඈ? ඒ විදිහටත් ඔන්න තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, සක්කාය කියන එක ඒකාන්තයක්, සක්කාය සමුදය තවාන්තයක්, සක්කාය නිරෝධය මැදයි කියලා. සක්කාය කියන එක. හරි? සක්කාය කියන එක ඒකාන්තයක්, සක්කාය සමුදය, සක්කාය ඇති වෙන හේතු ටික තවාන්තයක්, සක්කාය නිරෝධය මැදයි කියලා. ඔන්න ඔය විදිහට ජීවත් වෙලා තණ්හාව නැති කරන්න ඕන එහෙම කෙනාට කියනවා මහා පුරුෂයා කියලා. සක්කාය ඔගොල්ලෝ අහලා තියෙනවා නේද? සක්කාය දිට්ඨිය කියලා අහලා තියෙනවා. සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒතොර ඒ පංච උපාදානස්කන්ධේ ඒකාන්තය. හරි? ඒක හටගන්න තියෙන හේතු සක්කාය සමුදය අනිත්‍යන්තේ. හරි? සක්කාය නිරෝධය තමයි මැද. දැන් ඕක කියන්නේ හරියට සෝවාන් පුද්ගලයා වගේ නේද? සක්කාය නිරෝධේ ඉඳලා ඔන්න දැන් තණ්හාව ක්ෂය කරගෙන ක්ෂය කරගෙන යනවා. හරි? ඒත් සක්කාය කියන්නේ මතක තියාගන්න පංච උපාදානස්කන්ධේ. සක්කාය ඒකාන්තය, සක්කාය සමුදය තවාන්තය, සක්කාය නිරෝධේ මැද. ඒකේ ඉඳලා තණ්හාව නැති කරන කෙනාටත් මහා පුරුෂයා කියලා කියනවා. දවන්න හය විදිහකට කිව්වා. බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියපු දෙයි දැන් ස්වාමීන් වහන්සේලා හය නමක් මට මේක වැටහෙන්නේ මෙහෙමයි. මට මේක වැටහෙන්නේ මෙහෙමයි. දැන් ඔහොම මත හයක් කිව්වොත් එහෙම මොකද කරන්නේ ඔගොල්ලෝ? ඔගොල්ලෝ කතා කරනකොට දැන් ගිහිල්ලා කාගෙන් හරි අහනවා නේද? අපිට මෙන්න මෙහෙම මත ටිකක් තියෙනවා කොයිකද හරි. දැන් ස්වාමීන් වහන්සේලා ටිකත් ඕකමයි කලේ. අපි දැන් මේකේ හරි කොයිකද කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන්ම අහගමු කියලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය හයම හරි. හය දෙනාම හරි. ඈ හැබැයි මං ඕකේ කියනකොට නම් මං අදහස් කළේ අර ස්පර්ශේකාන්තයක්, ස්පර්ශ සමුදේකාන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි කියන එක. පස්සේකාන්තයක්, පස්ස සමුදේ අනිත්‍යන්තේ, පස්ස නිරෝධය මැදයි කියන එක හිතේ තියාගෙන තමයි ඔක කිව්වේ. ඒ වුණාට ඔගොල්ලෝ කියපු දේවලුත් මේකට ගැළපෙනවා. මධ්‍යම ප්‍රතිපදාවට ගැළපෙනවා නේද? එතකොට තේරුම් ගන්න ඔන්න කෙනෙක් දැන් තමන් ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ නම් ඔය ඔක්කොටම ගැළපෙන්න ඕන. හරි? එතකොට ආර්ය මාර්ගයේ ඉන්නවද කියලා හොයාගන්න විදිහක් ඔතන තියෙනවා. ආර්ය ශ්‍රැංගික මාර්ගේ නැත්තම් මැදුම් පිළිවෙතේ ඉන්නවද කියලා බලාගන්න විදිහක්. අතීතාන්තේ ඉන්නත් බෑ, අනාගතාන්තේ ඉන්නත් බෑ, වර්තමානයේ මැද. වර්තමානයේ ඉඳගෙන වර්තමානයේ ඇලෙන්නේ නැතුව තණ්හාව දුරු කරන්න. හේ නැත්තම් අතීතේ ගැන හිත හිතා හිටියොත් අතීතේ ඉන්නේ. අනාගතේ ගැන හිත හිතා හිටියොත් අනාගතේ තාම ඇවිල්ලා නැහැ. උනාට අනාගතේ ගැන දුක් වෙනවා නේද? ඉස්සරහට මොනවා වෙයිද? එහෙම ඉඳලත් හරියන්නේ නැහැ. ඒක තවාන්තය. අතීතේ වෙලා ඉවරයි. ඒක ගැන දැන් හිතලා වැඩක් නැහැ. වෙලා ඉවරයි. අපිට වෙනස් කරන්න බෑ අතීතේ නේද? අනාගතේ ඇවිල්ලා නැහැ. ඉතින් අනාගතාන්තේ ඉඳලත් වැඩන්නේ. මේ මොහොතේ තියෙන්නේ වර්තමානයි. මේ මොහොතේ ඉන්න ඕන අර අන්ත දෙකට වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ මොහොතේ සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි එතනත් ඇලෙන්න බෑ. එතනින් තණ්හාව ඇති කළොත් ඒත් හරියන්නේ නැහැ. දැන් තණ්හාව දුරු කරන්න ඕන මේ මොහොතේ සිහිය තියාගෙන. يعني මේ මොහොතේ සිහිය තියෙන්න ඕන තණ්හාව දුරු වෙන විදිහට. එතකොට තමයි මැදුම් පිළිවෙත වෙන්නේ. හරි. එතකොට ඔන්න මැදුම් පිළිවෙත තේරුම් ගන්න ඕන. අර වචනවල මොන තේරුම් දුන්නත් වෙන්නේ ඔය සිද්ධිය නම් තමයි තමන් මැදුම් පිළිවෙතේ ඉන්නේ. තණ්හාව නිරුද්ධ කරන මාර්ගයේ ඉන්නේ. අතීතේ අන්තේ වෙලත් බෑ, අනාගතේ වෙලත් බෑ. මැද සිහිය තියෙන්න ඕන. ඈ සතිය පිහිටන්න ඕන. ඒකෙත් තණ්හාව නිරෝධ වෙන විදියට තමයි, තණ්හාව ක්ෂය වෙන විදියට තමයි සිහිය පිහිටන්න ඕන. එහෙමනම් ඔන්න මැදුම් පිළිවෙත ආර්ය මාර්ගය. හරි. ඕකම තව විදිහට ගත්තා අර සුඛ සැප ඒකාන්තය. ඒක සැප පැත්තේ ඉන්නත් බෑ දුක අනිත්තන්ති. ඈ දුක පැත්තේ ඉන්නත් බෑ උපේක්ෂාව. උපේක්ෂාවෙන් ඉන්න ඕන උපේක්ෂාවත් අල්ලගන්න නැතුව. ඈ මැද තැවරෙන්නෙත් නැතුව. එතකොට තණ්හාව නැති කරන්න පුළුවන්. ඒකත් මැදුම් පිළිවෙත කියනවා. ඈ තවත් එකක් කිව්වා රූපය ඒකාන්තයක්, නාමය ඒකාන්තයක්, විඥාණය මැදයි කියලා. නේද? ඒ රූපාන්තයට වැටෙන්නත් බෑ, නාමාන්තයට වැටෙන්නත් බෑ. විඥාණය මැද කියලා දැනගෙන ඉඳන් තණ්හාව දුරු කරනවා. ඒකටත් කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. තමනාද කිව්වේ? ආයතන. ආධ්‍යාත්මික ආයතන ටික ඒකාන්තයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස. බාහිර ආයතන තවාන්තයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, දම්. එතකොට ඒ අන්තවල ඉන්නත් බෑ. ඈ බාහිර ලෝකේ ඉන්නත් බෑ, අභ්‍යන්තර මේ ආයතන ටිකේ අල්ලගෙන ඉන්නත් බෑ. විඥාණය තමයි මැද කියලා දැනගන්න ඕනේ. ඈ එහෙම ඉඳලත් පුළුවන් තණ්හාව දුරු කරන්න. හරි. ඊළාට සක්කාය ඒකාන්තයක්, සක්කාය සමුදය අනිත්තන්තේ, සක්කාය නිරෝධය මැද. ඒ විදිහටත් ඉඳලා පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව වඩන්න. එහෙම නැත්නම් මේ තණ්හාව දුරු කරන්න. උපේක්ඛා මැද එතකොට සැපාන්තයට වැටෙන්නත් නෑ, දුකාන්තයට වැටෙන්නත් නෑ. උපේක්ඛාව මැද කියන එකට ඔයෙන්නේ. එතකොට උපේක්ෂාවේ ඉඳගෙන තණ්හාව ක්ෂය කරන්න ඕන. උපේක්ෂාවේ හිටියටම මදි. මැද ඉඳගෙන තණ්හාව ක්ෂය වෙන්න ඕන. එතකොට තමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට තමන්ට දැන් බලා ගන්න පුළුවන් ඔන්න මධ්‍යම ප්‍රතිපදාවේද ඉන්නේ කියලා. හරි. දැන් ඔය සද්දයක් ඇහෙනකොට බලන්න පුළුවන් දැන් අන්තයකට වැටිලාද මධ්‍යම ප්‍රතිපදාවේද කියලා. නැතන් ලොකු සද්දයක් ඇහුණා නේද? ගහන. ඔය ඇහෙන්නේ. දැන් මොකද වෙන්නේ? මොනවද දැනගත්තේ? හිතට ආවේ මොන වගේ අදහස්ද ওই සද්දය ඇහෙනකොට? ඒ සද්දේ හින්දා මේක ඇහෙන්නේ නැහැ. දැන් ගැටෙන අදහසක් නේද? දේශය මුල් වෙලා අදහසක් ඉන්නේ. හා? දැන් සද්දාන්තයට ගියා. නේද? එතකොට අන්තයකට වැටිලා දැන් අර බාහිර ආයතන නේද? ඒ පැත්තේ නේද සිහිය තියෙන්නේ? දැන් ඔය සද්දේ හින්දා නේද දැන් කැමති නැති ද්වේෂ සිත එන්නේ, අකමැති ගතිය. දැන් ඔන්න අන්තයකට වැටිලා. ඕක නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව. හරි. රහතන් වහන්සේ තණ්හාව නැති කළොත් දැන් තණ්හාව නැති කරන්නේ කොහොමද? මාර්ගය මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයාගන්නවා. ඈ දැන් තණ්හාව කියනකොට ගැටෙන එකත් තණ්හාවට වැටෙන්නේ. මොකද අපි ඒකෙන් අයින් වෙන්න ආසයි නේද? නේද? ඒක හරි කරදරයක්. ඕක නැත්තම් හොඳයි කියලා ඒකට තණ්හා කරනවා. ඒකෙන් අයින් වෙන්න තණ්හා කරනවා. ඈ? එතකොට ගැටීමක් වැටෙන්නේ තණ්හාවට.
දැන් එතකොට තණ්හාවෙන් අයින් වුණාම නිවන් දැක්ක කියන්න බැයිද?
ඒක තමයි නිවන කියන්නේ. ඉතින් තණ්හාව නැති වුණා කියන්නේ නිවනම තමයි. ආයි දකින්න නිවනක් නැහැ.
ඈ? තෘෂ්ණාව
නැහැ. ඔව්. තෘෂ්ණාව නැති කළා නම් නිවන. ඉතින් තෘෂ්ණාව නැති වුණාද කියලා කොහොමද දැනගන්නේ? ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. දැන් සද්දේ ඇහෙනකොට ගැටුණා නම් තෘෂ්ණාව නැති වෙලාද?
නැහැ.
ඒක තමයි බලා ගන්න ඕනේ. එතකොට බාහිර අන්තෙට අපි අහු වෙලා. එහෙම නැත්නම් රූප දැන් එළියේ තියෙන රූපය කියන එක බාර අරගෙන නේද? රූප අන්තෙට වැටිලා. ඈ? ඒක පිළිගත්තු හින්දා නේ ගැටෙන්නේ. නේද? ආ එතකොට අන්ත එක හිටියොත් තණ්හාව නැති කරන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. අන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. හරි?
වේදනා සංඥා සංකාර විඥානේ නේන පංචස්කන්ධයාගේ අවසානේ නිර්වාණේ නෙමෙයිද?
අවසානේ නිර්වාණේ දැන් අවසාන වුණාද හටගත්තාද? රූපේ හටගත්තා, ඒ ගැන වේදනාව හටගත්තා, සංඥාව හටගත්තා, චේතනා ටික සංකාරේ හටගත්තා, විඥාණයෙන් ඕක දැනගත්තා. පහම හටගෙනනේ. ඉතින් අවසානේ නෙවෙයිනේ ඔය. ඒක තමයි දැන් අවසාන කරන හැටි තමයි මේ හොයන්න හදන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ශබ්ද රූපේ. ශබ්ද රූපේ. රූපාන්තේ කියන්නත් පුළුවන්, බාහිර ආයතනාන්තේ කියන්නත් පුළුවන්. දැන් එක එක විදිහට කිව්වේ. ඔව්. දැන් සමාධියේ ඉද්දී ඒකේ තණ්හාව අපි වැඩි කරන්නේ නැහැ. නේද? දැන් ඕක බාරගත්තාමනේ ටිකක් ඒකට ටිකක් ද්වේෂ සිතක් එන්නේ, ගැටෙන සිතක් එන්නේ. සමාධියේදී ඒක එච්චරම ගණන් ගන්නෑ. ඈ? සමාධියේ ඉන්න එක ඉතින් හොඳයි. වැඩේ තියෙන හැම වෙලාවෙම සමාධියේ ඉන්න බෑනේ. සමාධිය නැති වෙලාවට මොකද
කරන්නේ?
පුරුදු කරලා තියෙන කෙනෙකුට එච්චර ඒක වැඩි දුර යන්න දෙන්නේ නැතුව ඒක නවත්තන්න පුළුවන්. හරි? ඔව්. 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 වැඩේ තියෙන ඉතින් සමාධිය වඩන කාලේ ඕක පුළුවන්. සමාධිය නැති වුණා ආයි පරණ එකට වැටෙනවා නේද? ඒකට සමාධියෙන් කරන්නේ తాවකාලිකයටපත් කිරීමක් විතරයි.
සමාධිය වඩලා
ගිහින් ඒක අපි දැන් ධර්මයට අනුව බලන්න ඕන. දැන් ඔය මේ අන්ත දෙකට නොවැටි මධ්‍යම මැද හිටියොත් තමයි තණ්හාව ටික ටික ෂෙයා කරන්න පුළුවන්. ඒකයි මාර්ගයේ තේරුම් ගන්න ඕන. සමාධියම නිමෙයි මාර්ගය. සමාධිය උදව් කරගන්න පුළුවන්. ඒ වුණාට අපි මේ මාර්ගය දැන් තේරුම් ගන්න ඕනේ. ලෝකෝත්තර මාර්ගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ධර්මයට අනුව ඒක විමසනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ මැදුම් පිළිවෙත නැත්නම් තණ්හාව ක්ෂය කරන මාර්ගය කියලා. ඈ? ඉතින් මෙතන ගැඹුරු තැනක් තමයි ඔය පස්සේ ඒකාන්තයක් පස්ස සමුදේ ඒකාන්තයක් කියන එක. දැන් ඔය සද්දේ ඇහෙනකොට මොකද්ද පස්සේ? සද්දේ ඇහෙන්නේ මොන ස්පර්ශෙන්ද? සෝත. කියන්නේ කනට ශබ්ද. නේද? සෝත ස්පර්ශේ. සෝත සම්පස්සේ කියලත් කියනවා. සද්දේ දැනගත්තේ එතකොට සෝත සම්පස්සෙන් කනයි ශබ්දෙයි සෝත විඥානයි කියන එක තමයි ඒ සෝත සම්පස්සේ කියන්නේ ස්පර්ශය. එතකොට ස්පර්ශාන්තය හටගත්තද නැද්ද? හටගත්තා. ඒ හින්දානේ සද්දේ ඇහුනේ නේද? දැන් සද්දයක් තියෙනවා කියලා දැනගත්තේ සෝත, මේ කණෙන් ඇහුණ හින්දා. ඒකට කියනවා සෝත සම්පස්සේ කියලා. නේද? දැන් කණ ඇහුන් නැත්තම් එහෙම දැනගනීද? ඒ සද්දේ තියෙනවා කියලා දැනගන්න විදිහක් නැහැ අපිට කණ ඇහෙන්නේ නැත්තම්. ඒකට ඇහෙන එක කියන්නේ කණයි ශබ්දෙයි සෝත විඥානයි. අහන විඥානයි. ඔය තුන හටගත්තා කියන්නේ සෝත සම්පස්සේ හටගත්තා. හරි? ඔන්න ස්පර්ශය. ස්පර්ශාන්තේ. දැන් ඒ සද්දේ ඇහුණා. සද්දේ ඇහුණාම අපි එතනින් නැවැත්තුවද? ඒකට තේරුමක් දුන්නද? තේරුමක් දුන්නා. කියන්නේ ලෝකෙට අයිති රූපයක්කට ඕක දාගත්තා. දැන් මේ මොන සද්දේද කියලා නිකන් හිතේ ඇති වුණා නේද? මොකකට හරි ගහනවා කියලා හිතුණා නේද? එළියේ තියෙන දෙයකට සම්බන්ධ කළා නේද? රූපයක් ගැන හිතුවා නේද? හරි? දැන් හිතේ තියෙනවා මේ යකඩයකට ගහනවද මොකකට ගහනවද මොකෙන්ද ගහන්නේ? ඈ? ඕ ඔය අදහස් ටික තියෙනවා නේද? දැන් ඇහුනේ සද්දේ විතරයි. ඒ වුණාට දැනුවත් උනේ සද්දයක් ඇහුණා කියලා විතරද නැත්නම් අතන මොනවා හරි අර කවුරු හරි මේ මොකකටද ගහනවා කියලා? දැනුවත් වීමක් ආව තව එකක් නේද? ඒක තමයි මේ හිතේ ආව අදහස් එක්ක අර ඒක සම්බන්ධ කරගෙන හිතේ ආපු චේතනා නේද ඒවා. ඒකට ඒක සංස්කරණය. සංඛාර. නේද? දැන් ඒ සංඛාරයේ හැමෝටම එකද? දැන් මං කිව්වොත් ආ මේ දැනගත්තු දේ අඳින්න කියලා මොකද්ද වෙන්නේ කියලා? එකෙක්කෙනා වෙනස් වෙනස් ඒවා නේද දැනගෙන තියෙන්නේ. ඒක එතකොට තේරුම් ගන්න එකෙක්කෙනාගේ චේතනානුව සංඛාරය වෙනස්. ඒගොල්ලෝ හදාගත්තු ලෝකේ වෙනස්. හරි? දැන් ඔය හදපු එක අපිට ඕනනම් ඇත්තද කියලා ගිහින් බලන්න පුළුවන්. හිතාගත්තු එකද එතන තියෙන්නේ. නේද? බලනවා කියන්නේ මොකද්ද? ඇහැක් උපද්දන. නේද? දැන් ගිහින් බලන්න හිතුණා නම් ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ඇහෙන් නේද දකින්නේ? ඇහෙන් දකින්නවා කියන්නේ මොන සම්පස්සේද ඇති වෙන්නේ? චක්කු සම්පස්සේ. ඇහැයි රූපෙයි විඥානය. දැන් චක්කු සම්පස්සයක් හදන්න හේතුවක් නේද දැන් සකස් කළේ? හිතෙන් හදාගත්තේ. ඒක දකින්න තමයි යන්නේ. නේද? අන්න එතකොට මේ දැනගත්තු දේ තමයි සමුදය වෙන්නේ ආයේ පස්සයක් ඇති කරන්න. තව ආයතනයක් උපදින්න. හරි. අපිට බලන්න හිතෙන්නේ දැනගත්තු දේ. ඒක දැනගත්තේ නැත්නම් ගිහිල්ලා බලන්න හිතෙන්නේ නැහැ නේද? මේ හිතෙන්න පුළුවන් කවුරු හරි ඔතන ඉන්නවා ගිහින් කියන්න ඕනේ ඕක නවත්තන්න කියලා. දැන් ගිහිල්ලා බලන්න වෙනවනේ හිතපු දේ තියෙනවද කියලා. එයා ඉන්නවද කියලා. එතකොට ඔන්න දැන් තව ආයතනයක් උපද්දන්න සමුදයක් නේද මේ හැදුනේ. සමුදේ. ඊට බලන්න සද්ද සංඥාව දැනගන්න එක සෝත සම්පස්සය. ඒකට තේරුමක් දීලා ලෝකෙට අයිති දෙයක් සකස් කරන එක තමයි පස්ස සමුදේ. තේන්න? තව ආයතනයක් උපදින්න හැකියාව. දැන් බලන්න පුළුවන්. සද්දයක් ඇහුණා කියලා නැවතුණා නම් අපි සංස්කාරයක් කළේ නැත්තම් හිතෙන් දැනගත්තේ නැත්තම් ඒක එතනින් ඉවරයි. ඒ වුණාට අපි හිතුවොත් මෙන්න මෙයා තමයි ඔකට ගහන්නේ කියලා හිතුවොත් තව උපදින්න හැකියාවක් තමයි මේ සකස් කළේ. එන්න ලෝකෙට අයිති දෙයක් සකස් කළා. ඒ සකස් කළේ අපේ හිතෙන් නේද? දැන් ආපු සද්ද සංඥාවට තව අපේ හිතේ තියෙන දේවල් ටිකක් දැම්මා නේද? පෙර ඇසුරු කරපුවා. ආ කලින් අත්දකපුවා ටිකක් මෙතෙන්ට ගත්තා. ওই ටික එකතු කරලා අලුත් ඒක අලුත් එකක් නිර්මාණය කළා. ඒක තමයි සංඛාරය. චේතනා වලින් හදපු දේ. ඒකයි ඊළඟට එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. හිතෙන් හදපු දේ බාහිරේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මේ සංස්කාරය ඇත්තටම හිත ඇතුලේ ඇති වෙලා තියෙන චේතනා වලින් හදපු දේ. ඒ වුණාට අපි හිතන්නේ එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ. නේද? බලන්න දැන් සද්දය ඇහෙන එක එක මට්ටම. ඒක දැනගන්න එක තව මට්ටම. ඔය කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනව නේද? මොකෙද? මොකෙද කෑ ගහන්නේ? දැන් කෑ ගහන්නේ? එක එක ශබ්ද එනවා නේද? එක එක කුරුල්ලන්ගේ. ඒවට වෙන වෙන જાතියේ කුරුල්ලෝ හිතේ මැවෙනවා නේද? ඈ? මේ මෙහෙම එකේ. මේ ලේනෙකුත් කෑ ගහනවා නේද ඒකට? ඈ? දැන් ඒ ශබ්ද සංඥාවට අපි රූප හිතෙන් පෙන්නනවා නේද? සද්ද සංඥාව දෙන්නේ සෝත සම්පස්සෙන්. ඒකට රූප හදන්නේ අපේ මනසෙන්. නේද? චේතනාටි. දැනගන්න ස්වභාවය එනකොට අපි එළියේ රූපයක් හදනවා. ඒක තමයි අපිට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන්. ආයේ සද්දේ අහන්න පුළුවන්. ලේනගේ සද්දේ ආයේ අහගෙන ඉන්න ඕන. ඈ? කනක් උපද්දන්න පුළුවන්. සමහර වෙලාවට ගඳක් සුවඳක් තියෙනවා නම් ඒ හරියට ගියොත් අපෝ මෙන්න මේ වගේ ගඳක් එයි කියලා හිතෙන්න පුළුවන් නේද? එහෙම හැකියාවකුත් තියෙනවා. ඊළඟට රසක් සම්බන්ධ වෙලා නම් දිවක් උපද්දන්න පුළුවන්. මූව අල්ලලා බැලුවොත් මේ වගේ දැනෙයි කියලා කාය ආයතනෙ. ඌ ගැන තව ටිකක් හිත හිතා ඉන්න ඕන. ඈ? මන ආයතන. ආයතන හයම හදන්න හැකියාවක් තියෙනව නේද දැන්? අන්න බලන්න සමුදය. සමුදය හටගත්තා කියලා පේනව නේද? අපි සද්දෙන් සද්දයක් ඇහුණා එච්චරයි කියලා නැවැත්තුවා නම් සමුදය අන්තයකට යන්නේ නැහැ. ඒක ගැන දැනගන්නකොට ඔන්න සමුදය සකස් කරනවා. ඒ කියන්නේ ලෝකයක් සකස් කරනවා තව විදිහට කිව්වොත්. ලෝකයට අයිති දෙයක් සකස් කරන රූපයක්. බාහිර රූපයක් සකස් කරන. හරි?
මොකද මේ බාහිර රූපයක් සකස්
කරන්නේ? ඒක ඔව් මොකද කියලා හොයන්න ඕන. දැන් රූප අන්තයට අහු වෙලා අපි දැන්. රූපය පිළි අරන්නේ. නේද? ඒ කියන්නේ රූප අන්තය, බාහිර අන්තය පිළි අරන් රූප අන්තය පිලියර. දැන් ඒ ශබ්දයේද අපි පිලියරන් තියෙන රූපේ. සද්දේට අදාළ දැන් සද්දේ නම් අපි බාරගත්තේ ආයේ ඒක අත්දකින්න පුළුවන් කණෙන් විතරයි නේද? සද්ද සංඥාව අත්දකින්න පුළුවන් කණෙන් විතරයි. එහෙන් පුළුවන් ද සද්ද යහන්? බෑ. ඒ වුණාට අපි දැනගත්තු දේ අපිට ඕන නම් ගිහින් බලන්න පුළුවන්. ඒතර සද්දෙට අමතරව දෙයක් අපි දැනගෙන තියෙනවා. නේද? ඒතර ඇහෙන මට්ටමයි දැනගන්න මට්ටමයි දෙකක්. ඇහෙන මට්ටම නම් ඒ සද්දේ ඕන ආයේ අහන්න පුළුවන්කම විතරයි. දැන් එහෙම දෙයක් නෙමෙයි. ඒකට අපි දැනගන්න මට්ටම වෙනකොට රූපයක් හදලා තියෙනවා. ඒ රූපේ කණෙන් විතරක් නෙමෙයි වෙන ඕන ආයතනකින් අත්දැකලා බලන්න පුළුවන්. ඒක ඇත්තද කියලා. දිවෙනුත් පුළුවන්. ඈ? කයනුත් පුළුවන්. ඉතින් ඒවයි මොන ආයතනේද ප්‍රකට වෙන්නේ කියන එකත් අපේ හිතේ හැදිලා ඉවරයි. දැන් ඔන්න මෙහෙම ඉන්නකොට හොඳ සුවඳක් ආවොත් කෑම සුවඳක් එහෙම. එතකොට ඒ කෑමනි මතක් වෙන්නේ. කැවුම් කීම නේද? එතකොට දන්නවා ඕක දිවෙන් අත්දකින්න පුළුවන් දෙයක්. කෑවොත් මේ රස දැනේ. ඒ මොන ආයතනෙටද මේක වැඩියෙන් දැනෙන්නේ කියන එකත් මේ චේතනාවල තියෙන හදන දෙයත් එක්ක. එතකොට අපි මොන ආයතනෙන්ද ඕක ගිහින් බලලා දැනගන්නවද, කාලා දැනගන්නවද, අල්ලලා දැනගන්නවද කියන ටිකත් ඔතන තියෙනවා. මොන ආයතනෙද සකස් කරන්න ඕන කියන අදහසත් එක්ක තමයි මේ සකස් කරන්නේ. හරි. සමුදය කියන්නේ හටගන්න හේතු ටික. හටගන්න තියෙන හේතු, ආයෙ ඇති කරන්න තියෙන හේතු ටිකට අපි කියනවා සමුදය කියලා. දැන් ආයෙ ස්පර්ශයක් හටගන්න හේතු ටික තමයි ඔය සකස් කරන්නේ. අතන මොකද්ද තියෙනවා? කාක්කෙක් කෑ ගහනවා නේද? ඇහුණාද? දැන් ඕන්නම් ගිහින් බලන්න පුළුවන් කාක්කා ඉන්නවද? හරි. එතකොට ඇහැක් උපද්දනවා චක්කු සම්පස්සේ. එතකොට ඒක උපද්දන්න හේතුව මෙතන සකස් කළේ. කාක්කෙක් ඉන්නවා කියන අදහස තමයි අපිට ඇහැක් උපද්දන්න උදව් වුනේ නේද? එතකොට සමුදය. පැහැදිලිද? ඔන්න දැන් තේරුම් ගන්න පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නායි තියෙනවා. දැන් පස්සේ මොකද්ද එතන? සද්දයක් ඇහෙනවා. හරි. පස්ස සමුදය මොකද්ද? ඒකට තේරුමක් දෙනවා. අන්න අතන කවුරු හරි ඔතන සද්ද කරනවා. මේකට ගහනවා. ඒක තමයි දැන් පස්ස සමුදය. ඒ සමුදය අල්ලගෙන අපිට තව තව ආයි ඒවා සකස් කරන්න පුළුවන් නේද? ඒ සමුදය අල්ලගෙන තව තව හිතෙන් බැන බැන ඉන්න පුළුවන්. මොන කරදරයක්ද අපිට මේ කතා කරන්න දෙන්නේ සද්ද කරන. ඒවා ඔක්කොම ආයේ මනස ක්‍රියාත්මක වෙනවා. ඒකට මනෝ සම්පස්ස. හරි. එතන ගිහින් බලන්න ඕන. මෙයා ඒක එපා කියන්න ඕන. ඒ ගිහින් බලනවා කියන්නේ තව චක් ආයතන හට ගන්න. ඈ ඉහිල්ල එකක් ගහලා එලෝලා දාන්න ඕන. කාය. ඔහොම ඕන ආයතනයක් ක්‍රියාත්මක කරනවා. දැන් ඒකට සමුදය හැදුවේ. ඒ සමුදයන්තේ තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. සද්දයක් ඇහුරාවන් ඒකට තේරුමක් දෙනවානේ. ලෝකෙට අයිති දෙයක්. එතකොට ඔය සමුදයන්තේ. සද්දය ඇහුණ ගමන් අපි ඒ මොකද්ද කියන එක දැනගන්න. ඈ දැන් අර පැත්ත ඇහින් බලලා දැනගන්න. ඇහින් ගන්නෙ මොකද්ද? වර්ණ සටහන විතරයි නේද? ඒකට තේරුම දෙන්නේ අර කවුද? ඒක තමයි සමුදේ. ලෝකෙට අයිති දෙයකට සම්බන්ධ කරන. හරි. ඇහෙන් දකින ස්වභාවයේ අර නිකන් පින්තූරයක් දකිනවා වගේ දෙයක් විතරයි නේද? ඒක පස්සේ චක්කු සම්පස්සේ. ඒක එළියේ තියෙන දෙයක් කරලා ඒකට තේරුමක් දෙන්නේ සමුදේ. දැනගන්න ස්වභාවය. තේරෙනවද දැන්? දකින ස්වභාවයේ එකක්, ඒක දැනගන්න ස්වභාවය, ඔය කවුද කියලා දැනගන්න ස්වභාවය, ලෝකෙට අයිති කරන ස්වභාවය සමුදය වෙනවා. තව ඒවා උපද්දන්නේ. හරි. එයා කවුද කියලා දැනගත්තහම මොකක් හරි කියන්න හිතෙන්න පුළුවන්. දැන් තව ඒවා ක්‍රියාත්මක වෙනවා නේද? ඒවා සමුදයක් හදලා තියෙනවා. දැක්කා විතරයි කියලා නැවැත්තුවා නම් කවුද කියලා දන්නේ නැහැ. ඔව්. එතකොට දිත්තේ දිට්ට මත්තන් වෙන්න නම් ලේසි නෑ. බැරි නෑ. දැන් අවබෝධ කරගන්න ඕන මොකද්ද මේක කියලා. දිත්තේ දිට්ටමත්තන් කියන්නේ මොන මට්ටමද? සුතේ සුතමත්තන් කියන්නේ මොන මට්ටමද? ඔය දැන් නතර කරන එක තමයි මැදුම් පිළිවෙත. දැන් තණ්හාවෙන් තමයි දිගින් දිගට ගෙනියන්නේ. දැන් ඔය දැනගත්තු දෙයට ඊළඟට තණ්හාව. ඇලෙනවා හරි ගැටෙනවා හරි. එතකොට දිගින් දිගට ගෙනියනවා. ඈ? ඔව් ඒක තමයි තණ්හාව. එතකොට තමයි අර සිබ්බණිය. මහුංකාරියේ. ගැට දානවා. ඈ දිගින් පිට අදරාගෙන ගැට දානවා. ඈ? තණ්හාව මහුංකාරිය කිව්වේ ඕකයි බුදුරජාණන් වහන්සේ.
ඈ
තේරුමක් නැති වැඩේ අපි කරනවා නේද? ඒක කරන හින්දා තමයි ලෝකේ යන්නේ, සසරේ යන්නේ. දැන් බලන්න, ඕක අවබෝධ කරනකොට පේනවා තේරුමක් නැති වැඩන්නේ ඔය කරන්නේ. ඕක තමයි මේ ධර්මයේ දකින්නවා කියන්නේ. ඔව්. ඒක තමයි ඒ තණ්හාව. දැන් ගැටෙනවා. ඔය ගැට
දානවා.
ඔව්. දැන් ඔක ගැන හිතනවා කියන්නේ තව තව සංස්කාර කරනවා. ඔව්. ඔව්. එතකොට ඒක ඒ ගැටෙන එක බලවත් නම් ගොඩාක් වෙලා ඔක ගැන බැන බැන ඉන්නවා. ඔව්. ඒ අර ඒ එතකොට ගැට ටික වැඩි. මහාන එක වැඩි එතකොට. එයා සසරේ ගෙනියන්න ගොඩාක් දේවල් හදනවා. කර්ම ඔය සකස් කරන්න. හරි. අන තණ්හාව කරන වැඩි. දැන් ඒක හොඳ පැත්තෙන් ගැට දාන්නත් පුළුවන්, නරක පැත්තෙන් දාන්නත් පුළුවන්. හොඳ පැත්තෙන් දැම්මොත් හොඳ විපාක එනවා. නරක පැත්තෙන් හිතෙන් බැන බැන හිටියොත් එහෙම නරක විපාක තමයි එන්නේ. ඔව්. ඔව්. දැන් කටින සිවුරේ ගැට දැම්මනම් හොඳ පැත්තෙන් යන්නේ. හ ඒකට බැන බැන හිටියා නම් එහෙම නරක පැත්තෙන් ගැට දානවා. ඒ හිතෙන් දාන ගැට. හ ওই දෙකෙන්ම මොකද කරන්නේ? සසරේ ගෙනියනවා. තණ්හාව නිරෝධ කරනවා නෙවෙයි. මැදුම් පිළිවෙත නෙවෙයි. අනේ දැන් මැදුම් පිළිවෙත මොකද්ද කියලා අඳුර ගන්න ඕන. ගැට දාන එක නවත්තනවා නම් අන්න මැදුම් පිළිවෙත. හ ඔය අන්ත දෙක දැකලා අන්න ඔකයි කියන්නේ විදිත්වාන. සෝ උබ අන්තේ විදිත්වාන. ඔය අන්ත දෙක දකින්න ඕන. දකින්න නැති කෙනාට මැදුම් පිළිවෙතක් නැහැ. අන්ත දෙක දකින්න නැති කෙනාට මැදුම් පිළිවෙතක් නැහැ. එයා තණ්හාව පෝෂණය කර කර දිගින් දිගට යනවා. අන්ත දෙක දකින්න කෙනාට තමයි මැද ඇලෙන්නේ නැතුව තණ්හාව ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. රහතන් වහන්සේ කියන මහා පුරුෂයා වෙන්න පුළුවන් වෙන්නේ. හරි. සෝ උබන්තේ විදිත්වාන. මේ උපයන්තය දැකලා මජ්ජේ මන්තා නලිප්පති. මෙදත් තැවරෙන්නේ නැතුව තණ්හාව ෂය කරන්න පුළුවන්. තණ්හාව ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. හා මෙහෙමයි. දැන් මැදුම් පිළිවෙත මොකක්ද කියලා පෙන්වන්න පුළුවන්. අන්ත දෙක පෙන්වන්න. අවබෝධ කරගත්තාම ඉබේම මැදුම් පිළිවෙතට වැටෙනවා. ඒකයි මේ අවබෝධ කරන්න කියන්නේ. ගිහි ජීවිතේ ඉන්න පුළුවන් තණ්හාව ක්ෂය වෙන විදිහට. දැන් වෙලා තියෙන්නේ අපි අවබෝධ නොකර ගිහි ජීවිතේ ඉන්නේ තණ්හාව වැඩෙන විදිහට. තව තව වැඩි කරනවා. දැන් ඔක අවබෝධ කරගත්තු කෙනා ගිහි ජීවිතේ ඉන්නා අර තණ්හාව වැඩෙන්න දෙන්නේ නැහැ ඒතකොට. හරි. තරහක් යන්න ආවත් ඕක මේ ධර්මෙන් දැක්ක ගමන් එතනින් නවත්තනවා. පුරුද්දට ටිකක් තරහ එනවා. ඒ වුණාට මේ විදිහට ආවා ඔය අන්ත දෙක කියලා අන්ත දෙක අඳුරගත්තු ගමන් එතනින් එහාට යන්නේ නැහැ. හරි. දැන් මේක මේ අපේ මුලාවෙන් කරන දෙයක් කියලා පේනවනේ. ඒ පේන ලොකු අවබෝධයක් ඕන. නිකන් කෙනෙකුට ඕක දකින්න බෑ. ඒකයි මේ ධර්මය අහන්න දකින්න කියන්නේ. ඥානතෝ පස්සතෝ. එහෙම කෙනාට තමයි මේ ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්. ඔව්. ඔව්. තණ්හාවෙන් තමයි ඕක කරන්නේ. ඒක අහන්න දෙයක් නැහැ නේ. නේද? ඉතින් මේකෙන් කියන්නේ දරුවන්ට උගන්වන්න එපා කියන එක නෙවෙයි. ඒකෙන් තණ්හාව වැඩි කරගන්න එපා උගන්වන්න. ඒක
වැඩි නැතුව ඒක කරන්න.
ඔව්. බලාපොරොත්තු නැතුව ඕක කරන්න. ළමයා හොඳට පාස් වෙයි පළවෙනියා වෙන්නවම ඕන කියලා හිතාගෙන කළොත් ඉතින් දුක් වෙන්න වෙනවා. හැමෝටම පළවෙනියා වෙන්න බෑනේ. මෙතන නෙමෙයි. ඒතකොට අන්ත දෙකටම අහු වෙලා ඉවරයි. මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි ඒක. එතකොට දුක්, ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ නෙමෙයි නයි තෙන් දුක තියෙන්නේ. හරි. ඒ දුක හදාගන්නේ තමම මිසක් වෙන කෙනෙක් නෙවෙයි. ඔන්න ඔතනයි යෝක තියෙන්නේ. මේ දුක හදාගන්නේ අපි අපිමයි. ඒ හින්දා තමයි දුක නැති කරන්නත් පුළුවන්කමක් තියෙන්නේ තමන්ටම. වෙන කෙනෙකුට නෙවෙයි. මොකද මේ නැති කරන්නේ තමන්ම හදන දුක. ඒ නැති කරන මාර්ගය තමයි මේ මැදුම් පිළිවෙත කියන්නේ. හරි. ඒක කරන්න හැකියාව තියෙන ඕක දකින්න කෙනාට. එතෙන්දි බය වෙන්න එපා. අර අර දරුවට උගන්වන්නේ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ වැඩේ කරනවා. හැබැයි ඒ ඕන වැඩක් කරන්න පුළුවන් මැදුම් පිළිවෙතේ ඉඳගෙන. ඒක දැකලා. අපිට කරන්න පුළුවන් දේ කරනවා. ඒක හරි ගියොත් හරි නැත්නම් නැහැ. ඒක ආයි ගැටෙන්නේ නැහැ. දුක් වෙන්නේ නැහැ. ඔව්. ගැටෙන්නේ නැතුව ඉතින් සමහර විට සද්ද නැතුව ඉන්නා නෙමෙයි වෙන දෙයක් කරලා ඒකට නවත්තන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන් කම එනවා. ගැටෙන්නේ. ඔව්. දෙපැත්තම බලාපොරොත්තුෙන් කරන්නේ. බලාපොරොත්තු අඩු වෙන තරමට තමයි දුක අඩු වෙන්නේ.
බාර ගන්න නේද?
බාර ගන්න. ඔව්. ඒක වැරදුනත් බාර ගන්න පුළුවන්. හරියන පැත්තම හොඳ පැත්තම හිතලා හරියන්නේ නැහැ. හොඳට උගන්න උගන්න ඔක්කොම තියෙද්දි ඉතින් විභාගෙ කිට් වෙලා ළමයා ලෙඩ වෙන්න පුළුවන්. ඔව්. ඩෙන්ගු හැදෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒකට අනවශ්‍ය විදිහට දුක් වෙලා වැඩන්නේ නැහැ. ඒක උනත් ඒකට කරන්න ඕන දේ කරනවා. මොකද මේක තමයි ලෝකේ හැටි. හරි. මොකද අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ සාමාන්‍ය. ඒ හින්දා තමයි දුක් වෙන්නේ ගොඩාක් අය. දැන් ආදරෙන් ළමයි හදලා හදලා ඉතින් අන්තිමට සලකන්නේ. එතකොට අඬනවා දුක් වෙන. ඈ? ඔව්. ඉතින් ඒ දුක් වීම හදාගන්නේ තමන්මයි. අන්න අතනයි වැරද්ද. දුක සකස් කරගන්නේ තමන් තුලින්මයි.
අටලෝ දහම තුලින් ඉන්නවා.
ඔව්. අටලෝ දහම තමන් තුලින් දකින්නවා. දැන් ওই ලෝකේ හදාගන්නේ තමන්මයි. දැන් අර අර සද්දෙට නේද? අරකට ගහන සද්දෙට අපිට ඕන්නම් තරහ ගන්න පුළුවන්. ඕන්නම් තරහ නොගෙන ඉන්නත් පුළුවන්. ඒක තම තමන්ගේ වැඩ. මම බලන්න.
ඉතින් තරහ ගත්තා කියන්නේ අපේ වැඩ දුන්නේ නැහැ. ඉතින් ඒ තේරුවන්නේ එනස් කරන්නේ.
ඔව් තරහ ගත්තා නම් දුක් විඳින්න පුළුවන්. අපි තමයි විඳින්නේ. අපි හදාගන්න දුක අපි විඳින්නේ.
ඔය පැත්තේ දෙයක් නේ. තේරුවන්නේ නැති දෙයක් අපි විඳින්නේ.
අන්න හරි. ඕක තේරුම් ගන්න ඕන. දැන් මේ දුක හදන්නේ කවුද? ඒගොල්ලෝ නෙමෙයි. අපි. ඔව්. යාදන්නේ අපි මේ මේ ඔව් දැන් ඒකයි ඔය ඕන අරමුණක් විදර්ශනා අරමුණක් කරගන්න පුළුවන්. හරි. ඒකෙන් ධර්මයේ දැක්කනම් එයාට පින් දෙන්න ඕන ඇත්තටම. එතන මේ වැඩේ කළාට මේ විලාසෙ නේද අපිට ධර්මයේ දකින්න උදව් වුණා. හරි. ඒ කෙනෙකුට තරහාරන් ඉන්න පුළුවන් කෙනෙකුට පින් දෙන්නත් පුළුවන් එයාට. අන්න අපිට හොඳ භාවනා ආරමුණක් සකස් කරලා දුන්නා. නේද? අපිට මාර්ගයට වැටෙන්න උදව් කළා. එතකොට තරහක් දෙන්නේ නැහැ. නේද? අර එක විදිහකට හිතුවොත් තරහ ගන්න පුළුවන් අනිත් විදිහට එයා හොඳ වැඩක් නෙමේ කරන්නේ. නේද? ඒක තමයි වැඩේ තියෙන්නේ. දැන් ලෝකෙට අහු වෙනකොට අර අන්තවලට අහු වුණොත් අපි තණ්හාව පෝෂණය කරනවා. හරි ගැට දානවා සිබ්බනි. ඒකයි ඔය අන්ත දෙකක් දකින්න කියන්නේ. දකින්න අමාරු අන්ත දෙකක් තියෙනවා. ස්පර්ශාන්තයයි ස්පර්ශ සමුදයන්තය. හරි. අපි හැමතිස්සෙම සාමාන්‍යයෙන් ඉන්නේ සමුදේ. තව තව සකස් කරන. ඒ කියන්නේ ලෝකේ බාර අරන් ලෝකේ පිළියම්. හරි. අර අනිත් විදිහට ගත්තොත් රූපාන්තේ තමයි අපි ඉන්නේ. හැම දෙයකම දැනගන්න දෙයට රූපයක් සම්බන්ධ කරලා ඉවරයි. ලෝකය මමලා ඉවරයි. නේද? දැන් මේ ලෝකේ හැදුවේ හිත ඇතුලේ කියන එක දන්නේ. ওই ශබ්ද ටිකෙන් අපි හිතන්නේ ද ලෝකේ හදන්නේ? අපේ චේතනා ටිකට අනුව ලෝකේ තියෙන දේ හදනවා. ඊළඟට ඒක අත්දකින්න යනවා. අපි හිතනවා මේවා ටික තියෙනවා කියලා ඊළඟට ඒවා අත්දකින්න යනවා. ඒ කියන්නේ අපිට ඕන දේ තමයි ඊළඟට දකින්න යන්නේ. තියෙන දේ නෙවෙයි. අපි හිතන්නේ එළියේ තියෙන දේ දකින්න යන්නේ කියලා. ඒ වුණාට මේ හිතෙන් හදපු දේ තමයි දැන් දකින්න යන්නේ. ඈ? තේරෙනවද ඒක? ඔක ටිකක් ගැඹුරු දෙයක්. තේරුම් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඈ? අන්ත දෙක දකින්න කියලා තමයි මේ කියන්නේ. සෝ උබන්තේ විදිත්වාන. දැන් පෙයි හිතාගෙන හිටිය අර කාමසුකල්ලිකානුයෝගෙයි අත්තකිලමතානුයෝගෙයි ඕවද නැත්තම් ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. ස්පර්ශේ ඒකාන්තයක් සමුදේ ඒකාන්තයක්. ඔය දෙක දකින්න කෙනාට පේනවා ස්පර්ශ නිරෝධයක් කියලා දෙයි. අන්නේ නිරෝධේ හිටියොත් තණ්හාව ක්ෂය කරගන්න පුළුවන්. මහා පුරුෂයා වෙන්න පුළුවන්. මේක අවබෝධ කරගන්න. දඩ හැමතිස්සෙම මොන ආයතනෙන්ද දැනගත්තේ? ඔන්න ඕක ස්පර්ශාන්ති. දැනගත්ත දේ මොකද්ද? ලෝකෙට අයිති දේ. ඒක සමුදය කියලා දකින්න පුරුදු වෙන්න. අපි සාමාන්‍යයෙන් ලෝකෙට අයිති දේ දැනගෙන තමයි ආපහු හිතන්නේ. කියන්නේ සමුදේ ඉඳන් අනිත් පැත්ත බලන්න පුළුවන්. මොකද්ද ඒක ස්පර්ශය? සමුදේ හටගන්න හේතුුනේ මොකද්ද? එකපාරටම තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති උනේ ඇයි කියලා බලන්න ඕන. හරි? ඒ සමුදේටත් හේතු තියෙනවා. එයා තමයි ඒ පටිච්ච සමුප්පාදේ හැමත් පෙන්වන්නේ. දැන් තණ්හාව තිබුණාට තණ්හාව ඇති වෙන්න තව හේතුවක් තියෙනවා. මොකක් හින්දාද තණ්හාව ඇති වෙන්නේ? වේදනා පච්චය තණ්හා නේ. ඒ වේදනාව හටගන්නෙත් නිකන් නෙමෙයි, ඒකටත් හේතු තියෙනවා. පස්ස පච්චය වේදනා. මේ පස්සේ නිසා හටගත්ත වේදනාව හින්දා තමයි තණ්හාව ඇති කරගන්නේ. ඒ හින්දා තමයි උපාදාන කරගන්නේ. අමහම ඔය පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ ඕවා. ඉතින් මේ ධර්මයේ අහන්න දැනගන්න දේවල් ටිකක් තියෙනවා. හරි. එහෙම කෙනාට තමයි මාර්ගය වඩන්න පුළුවන්. හරි. නිකාම්ම භාවනා කරනවා කිව්වට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නැදුම් පිටිවිද. අපි භාවනා කරලා හිත සකස් කරනවා මේවා දකින්න, අවබෝධ කරගන්න. එතකොට ඊළඟට අවබෝධෙත් එක්ක භාවනා කරනකොට වැඩෙන්නේ මතක තියාගන්න මාර්ගය. ආර්ය මාර්ගය. එකයි මේකේ දෙකම එකතු වෙන්න ඕන. භාවනා කරන්නත් ඕන, මේ ධර්මයේ දැකීම ඉන්නත් ඕන. බුදුදහම හරියට දැක්ක කෙනාට විතරමයි මාර්ගයේ වැඩෙන්නේ. ඒතර මාර්ගයේ වැඩුණොත් විතරයි ඵල ලැබෙන්නේ. හරි. ඒතර සෝවාන් වෙන්න නම් අනිවාර්යෙන් මේ දැක්ම එන්න ඕන. මොකද නැත්තම් මැදුම් පිළිවෙතට එන්න බෑ. නේද? මේ දැන් ඕක දැක්කොත් අර කියපු හය ආකාරයටම ගැලපෙයි මේ කියන දේ. මැදුම් පිළිවෙත කියන්නේ අන්ත දෙකක් පෙන්වන්නේ. දැන් රූපාන්තේයි නාමාන්තේයි කියන එක තේරුම් ගන්න ඕන. දැන් රූපාන්තේ තමයි අපි ඉන්නේ. ලෝකෙටයි ති රූප ටික නිපිලිගන්න. හැබැයි ඕක හැදුනේ හිත ඇතුලේ කියලා දැන් පේනවා නේද ටිකක්? ඒවා නාම නේද මේ හිත ඇතුලේ තියෙන ඒවා. සතර මහා ධාතු නෙවෙයිනේ හිත ඇතුලේ තියෙන ඒවා. නාම. ඔන නාමාන්තේ. මේකේ ගැඹුර තියෙන්නේ ඉතින් රූපාන්තේ ඉන්නත් බෑ නාමාන්තේ ඉන්නත් බෑ. මැදේන්න. ඉතින් ඒ මට්ටමට යන්න පුළුවන් ටිකෙන් ටික. ඉස්සෙල්ලා මේවා දකින්න ඕන. රූපාන්තේ මොකද්ද නාමාන්තේ මොකද්ද කියලා දකින්න ඕන. අන්ත දෙක දකින්න ඕන. විදිත්වාන. මේ දකින්න කෙනාට තමයි මැද්දට යන්න පුළුවන්. හරි? ඒ දැකීම වැදගත්. මේක අවබෝධය වැදගත්. මොකද්ද මේ කියන්නේ කියලා. හරි? දැන් මෙතන හොඳ ගැඹුරු ධර්මයක් තියෙනවා. මේක ඉතින් ටිකක් නිවිහ නැහිල්ලේ. ආයේ ආයේ කියෝලා මෙනෙහි කරන්න මේක. එතකොට තව තව මේ කියන දේ අවබෝධ වෙයි. හරි? දැන් ඔය මේ දුන්නේ කෙටි අවබෝධයක්. ඕක තව තව බලන්න විමසන්න. එතකොට තමයි මේ ආර්ය මාර්ගයට වැටෙන්න හැකියාව එන්නේ එතකොට. දැන් පේනව නේද මේ ධර්මය? ධර්මය කියන එක නුවණින් දකින්නවා. අපි හිතාගෙන ඉන්න වචන ගොඩම නෙමෙයි තියෙන්නේ. මොකද අපි දැනට දන්න ටික හරි ගියා නම් දැන් එහෙනම් රහත් වෙලා තියෙන්න ඕන. නේද? එතකොට ඒ දන්නවා කියලා හිතන් ඉන්න ටිකම නෙමෙයි මාර්ගය. ඒකේ තව නුවණින් විමසන්න තියෙනවා. ධර්ම කරුණු. ඉතින් මේ මජ්ජේ සූත්‍රය හුඟක් වැදගත් සූත්‍රයක්. හරි? හරි ඉතින් මේ අවබෝධය ක්ෂණිකව ගන්න බැයිද ඔය කියන දේ? සසරගෙන ආපුව කොහොම වෙතත් මේ වෙලාවේ හොඳට සිහිය පිහිටුවෝ ගන්න බැරි දෙයක්ද? අපිට සිහිය පිහිටන්න බැරි එක වෙනම එකක්. ඔතන හරියට තේරුම් ගත්තොත් සිහිය පිහිටුවොත් ආයි තණ්හාවක් ඇති වෙන්න පුළුවන්ද? බෑ. නැකයි මේ ධර්මයේ අර තමන් තුලින් දකින්න පුළුවන් සම්දිත්තික. ඒහි පස්සේ කයෝන කෙනෙකුට දකින්න පුළුවන් ඇත්තක් මේ තියෙන්නේ. කියන එක. එතකොට ඒ ඕක දකින්න කොච්චර කාලයක් යනවද කියන එක ඉතින් තම තමන්ගේ හැකියාව. නේද? ඔය ඉතින් අපේ සංසාර පුරුදු කොහොම තිබුණත් මේක දැන් තේරුම් ගන්න ඕන මේක අපටත් දකින්න පුළුවන් දෙයක් කියන එක. ඒකට තමන් උත්සාහ කළොත් දකින්න පුළුවන්. උත්සාහ නොකළොත් ඉතින් දකින්නත් බැහැ. එතකොට අර පරණ පුරුද්දට ලෝකේ යනවා. ඒකයි මේක අර කියන්නේ පටිසෝතගාමි කියලා. මෙච්චර කල් ලෝකේ දැකපු විදිහ නෙමෙයි දැන් දකින්න වෙන්නේ. උඩුගම් බලා යන්න වෙනවා. හරි. මෙච්චර කල් ලෝකේ දැකපු විදිහට විරුද්ධ පැත්තකට තමයි දැන් දකින්න වෙන්නේ. ඒ දේ උත්සාහ කළොත් දකින්න පුළුවන්. උත්සාහ කරනවද වීරිය කරනවද කියන එක තමයි ප්‍රශ්නේකට කාලයක් යන්නේ. හරි. ඔය දේ මේ මොහොතේ බල බලා හිටියොත් මේ මොහොතේම පුළුවන්කම තියෙන අවබෝධ කරගන්න. ධර්මය කියන්නේ මේ වගේ දේ. කොච්චර සිහියෙන් ඕක නුවණ මෙහෙයවනවද බලනවද කියන එක අනුව තමයි. දැන් මේ කතා කළාට ආයේ ලෝකෙට ආйти විදිහටනේ බලන්න. එහෙම නැතුව මතක් කර කර මේක මෙනෙහි කර කර හිටියොත් අවබෝධ වෙයි. ඒක තමයි මාර්ගය කියන්නේ දැන්. ඔව් වීරයෙන් මේක බල බලා නුවණින් සිහිය පිහිටන්න ඕනේ. මේක තමයි නිවන් මාර්ගය. ඒක හොඳට පැහැදිලි වෙනවා නේද? ලෝකෝත්තර කියන එක පැහැදිලි වෙනවා නේද? ලෝකෙට අයිති දැක්මෙන් මිදෙනවා දැන්. ඔව්. මෙච්චර කල් ආවි ලෝකෙට අයිති දැක්ම. මේ අන්ත දෙක දකින්නකොට ඔන්න ලෝකෙන් මිදෙනවා. වෙනදා ලෝකෙ දැක්ක විදිහ නෙවෙයි. මේ ආයතන හින්දා වෙනද ලෝකේ බාරගත්තු විදිහ නෙමෙයි දැන් තියෙන්නේ. නේද? දැන් අර හේතුඵල ක්‍රියාවක් පේනවා. මේ පටිච්ච සමුප්පන්න වෙන විදිහක් පේනවා. මේ හේතු යෙදෙන හින්දා මෙහෙම වෙනවා. මේ හේතු යෙදෙන හින්දා මෙහෙම වෙනවා. නේද? පටිච්ච සමුප්පන්න. හේතු ප්‍රත්‍ය යෙදුනා ඒ හින්දායි මෙහෙම වෙන්නේ. අපේ මුලාවයි අවිද්‍යාවයි යෙදෙන හින්දා තමයි අපි ලෝකෙට අයිති දේවල් ඒවට වැටෙන්නේ. ඒවා පිළිගන්නේ. ඇත්ත දකින්නකොට ඒවට වැටෙන්නේ නැහැ. ලෝකෙන් මිදෙනවා. වෙනදා හිතන් හිටිය ලෝකෙන් මිදෙනවා. හරි. ඒක තමයි ලෝකෝත්තර වෙනවා කියන්නේ. ලෝකය ඉක්මවා යනවා.
අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දැක්මෙන් නොදැනීම.
චතුරාර්ය සත්‍ය නොදැනීමටත් කියනවා, තව ඒවා නොදැනීමටත් කියනවා. ඇත්ත ඇති හැටි නොදන්නකමට තමයි අවිද්‍යාව කියන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම. චතුරාර්ය සත්‍යෙම තමයි ඔතන තියෙන්නේ. දැන් දුක කියන එක, දුක්ඛ සත්‍ය කියන එක නොදන්න හින්දාමයි අපි ওই අන්තවලට වැටෙන්නේ. දුක කියන්නේ බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නේද? ඒක පංච උපාදානස්කන්ධේ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් ඔය සද්දේ ඇහෙනකොට හදන්නේ රූප නේද? රූප එක්ක තියෙනවා වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහ නේද ඔය හදන්නේ?
එතකොට මේ පහ සක්කාය කියන්නේ?
සක්කාය කියන්නේත් ඕක. ඔන්න සක්කාය අන්තේ. අර එළියේ ඉන්නවා කියන්නේ සක්කාය. නැත්තම් පංච උපාදානස්කන්ධය. නේද? රූපයයි වේදනායි සංඥා සංකාර විඥාන ඔය ටික. ඕක තමයි දුක්ඛ.
ඒක සමාගය කරගන්න හදන එකද එතකොට සක්කාය විචිය
කියන්නේ. නෑ නෑ ඔය හැදුවේ දුක. දැන් ඇහුනේ සද්දේ විතරනේ. එනකට අපි හැදුවා පංච උපාදානස්කන්ධය. ලෝකයක් හැදුවා. ලෝකෙට අයිති දෙයක් හැදුවා. එළියේ තියෙන රූපයක් ගැනනේ දැන් හිතුවේ.
මේක පොඩ්ඩක් එන්න තියන්න. සෝවාන් වුණා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා තීලප්පත පරමාර්ථ කියන ගාමියෝජන.
ඔව් තුන නැති වෙනවා. හරි. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය පිළිබඳ වැරදි දැක්ම. දැන් මෙතන සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. හරිද? එතකොට දැන් පංච උපාදානස්කන්ධය ගැන, ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් ගැන අපේ මෙච්චර කල් තිබුණේ වැරදි දෘෂ්ටියක්. ඕක තමයි සක්කාය දිට්ඨිය. ඔය ඉතින් දැන් එළියේ තියෙන දේ දැනගත්තේ කවුද? මගේ කරගන්නවා කියන්නේ මමනේ දැනගත්තේ. දැන් තමන් දැනගත්තු දේ ගැනනේ ඔය තමන් ඊළඟට ක්‍රියා කරන්නේ. එතන මමත්වයේ රින්ගල. ඒ තමයි උපාදානේ
කරන්නේ.
ඒ සම්මයක් දෘෂ්ටිය. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ඔය වෙන දේ දකින්න ඕන. මේ මෙහෙම දෙයක් වෙනවා කියන එක දකින්න ඕන.
සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥාවට නේදයි.
ආයිතේ ඔව්. දැන් ප්‍රඥාව ඇති කරගන්න නම් සම්මා දිට්ඨිය වෙන්නේ මොකද්ද කියලා දකින්න ඕන. ඒ අනුව හිතන එක සම්මා සංකප්පය. හරිද? දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න දැන් දුක. දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ ලෝකේ. නේද? එතකොට මේ ලෝකෙට අයිති දේ හටගත්තා කියන එක දකින්න ඕන. අපි එළියේ තියෙන දෙයක් ගැන හිතනවා කියන්නේ ලෝකය නැත්තම් රූපය නැත්තම් පංච උපාදානස්කන්ධය ඔය මොනවා කිව්වත් එකයි. නේද? සක්කාය. නේද? එතකොට දුක නැත්තම් සක්කාය නැත්තම් ලෝකය ඔය මොනවා කිව්වත් අර එළියේ මොකද්දෝ තියෙනවා කියලා දැනගත්ත බව. ඒක හැදුවේ හිතෙන් කියන එක අපට පේන්නේ. නේද? අපි හිතන්නේ මේ සද්දේ දැනගත්තේ අර එළියේ තියෙන හින්දා කියලානේ. එහෙම නෙමෙයි ඕක උනේ. සද්දයක් තියෙනවා කියලා මේ කණෙන් සෝත සම්පස්සෙන් කිව්වා. නේද? හිතට කිව්වා සෝත සම්පස්සෙන් ඔන්න සද්දයක් තියෙනවා. කනට ඇහෙන සද්දයක් තියෙනවා. ඉතුරු වැඩ ටික ඔක්කොම මනසෙන් කළේ. අපි සද්ද සංඥාව අරගෙන ඒකට අපි තව ටිකක් දැම්මා. ඔය සද්ද එන්නේ නම් මෙහෙමයි මෙන්න මෙහෙම කියලා සංස්කරණයක් කළා. ලෝකෙට අයිති දෙයක්. ඊළඟට ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. ඒ විශ්වාස කරපු දෙයෙන් සද්දේ ආවා කියන එක තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. එනවාට ඒකේ අනිත්‍යත්ව වෙලා තියෙනවා. සද්දෙන් පටන් අරන් යම් කිසි දෙයක් සංස්කරණය කරලා ඒක එළියේ තියෙනවා කියලා හිතපු එකනේ දැන් වෙලා තියෙන්නේ. එනවාට අපි ලෝකේ පිළිගන්නේ ඕකේ අනිත්‍යත්ව. දැන් හිතාගත්තු දෙයින් පටන් අරන් අරයා ඒකට ගහලා සද්දයක් හැදුනා. ඒ සද්දේ අපේ කනට ඊට පස්සේ ඇහුණා. නේද? දැන් මේ වැරදි විදිහකට තමයි අපි සම්මතේ පිළිගන්නේ. ලෝක එකපාරට තේරෙන්නේ නැහැ මේ කියන දේ. ඈ ටිකක් අර අන්ත දෙක අඳුර ගන්නකොට තමයි මොකද්ද මේ කියන්නේ කියලා වැටහෙන්නේ. පොතේ තියෙන්නේ ඒක. ඒක තමයි ඔක කියෝලා හොඳට විමසන්නේ. දැන් අපි ඔය එළියේ වාහනයක් යනවා. ඈ මොකද්ද? ට්‍රැක්ටරය. ආ දැනගත්තා නේද? දැනගත්තේ කොහොමද? ඔව් දැන් ඇහුනේ මොකද්ද? සද්ද. මුලින්ම ඇහුනේ සද්දේ නේද? ඔය ඇහෙන්නේ සද්දේ. ඒ සද්දේ ඇහුණට පස්සේ නේද හිතෙන් දැනගන්නේ ට්‍රැක්ටරයක් කියලා. නේද? ඉස්සෙල්ලා ඇහෙන්නේ සද්දේ. ට්‍රැක්ටරේ කියලා දැනගන්නේ ඊළඟට හිතෙන්නේ. ඔය සද්දෙට අපි පරණ අත්දැකීම දාලා ට්‍රැක්ටරයක් මවනවා. සකස් කරනවා. හරි? එතකොට සද්ද ඇහිීමද ඉස්සෙල්ලා උනේ ට්‍රැක්ටරේ සකස් වීමද? සද්ද ඇහිීම. හරි? ඊළඟට හිතෙන් හදපු දේ තමයි ට්‍රැක්ටරේ. ඒ වුණාට අපි දැන් ඔය කතාව දන්නේ නැතුව සාමාන්‍යයෙන් හිතන්නේ අන ට්‍රැක්ටරයක් යනවා ඒකෙන් සද්දයක් එනවා ඒ සද්දේ කනට ඇහෙනවා. ඕකේ අනිත් පැත්තට නේද දාන්නේ? අපි හිතෙන් හදපු දේ ඒකෙන් පටන් අරන් ඒකෙන් සද්දයක් ඇහිලා ඊට පස්සේ තමයි මේ කනට ඇහෙන්නේ කියලා හිතන්නේ. සිද්ධ වෙලා තියෙන්නේ ඕකේ කෙලින්ම අනිත් පැත්ත. ඉස්සෙල්ලා ඇහුනේ සද්දේ. සද්ද සංඥාව. සද්ද සංඥාව දුන්නේ ඔය සෝත සම්පස්සෙන් පස්ස අන්තේ. ඊළඟට ට්‍රැක්ටරේ හැදුවා හිතෙන්. ඒක දෙවෙනි අන්තේ. පස්ස සමුදේ. ඒ හදපු දේ ඊළඟට අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා අපි මේක හිතෙන් හැදපු එකක් කියලා දැක්කේ නැහැ. ඒක එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කළා. රූප අන්තයට ගියා. දැන් හදපු දේ හිතන්නේ සතර මහා ධාතු රූප එළියේ තියෙනවා කියලා. නේද? දැන් හැදුවේ නාම ගොඩක්. මේ හිත ඇතුලේ සිද්ධ වුණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ හිතට පේන රූපයක් මේක. නාම රූපයක්. නැත්නම් චිත්ත රූපයක්. නේද? හිත දැනගත්තු රූපයක්. ඒ වුණාට අපේ විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ මෙච්චර කල් එළියේ තියෙන දේ සතර මහා ධාතු රූපෙම දැනගත්තා කියන එක. ඒක සම්මත ලෝකේ සසරේ යන හැටි එහෙම ලෝකෙට අයිති ගමනට ඒ විදිහේ දැක්මකයි. දැන් ඕක බලන්න ඕන නුවණින්. නුවණින් බලනකොට පේනවා මෙතන අන්ත දෙකක් තියෙනවා. පස්සාන්තයයි පස්ස සමුදයන්තය. එතකොට මේ ධර්මයේ පෙන්නනවා ඔය අන්ත දෙක දැකලා මැදත් අඳුර ගන්න ඕන. ඒ කියන්නේ පස්ස නිරෝධේ. පස්සාන්තයයි පස්ස සමුදයන්තයයි ඔන්න දැක්කා. ඕක දකින කෙනාට පුළුවන් මේ මේ හේතු යෙදුන හින්දායි ඔහොම වුනේ, එහෙම නොවුනා නම් ඕක නිරෝධයි කියන අවබෝධයකුත් එනවා. එහෙම කෙනාට තමයි ඔය ට්‍රැක්ටරේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව තණ්හාව ක්ෂය කරන්න පුළුවන්. තේරෙනවද? තව විදිහට කියොත් සද්දයක් ඇහුණා විතරයි කියලා නවත්තන්න පුළුවන්. එතනින් එහාට යන්න නැතුව සුතේ සුතමත්තං කියලා නවත්තන්න පුළුවන් වෙන්නේ ওই දැක්මාවොත් විතරයි. වෙන විදිහකට බෑ. මං ඇහුණා ඇහුණා විතරයි කියලා ඉන්නවා කියලා හිටියට බෑ. මොකද ඇහෙනකොට අර පරණ පුරුද්දෙන් ඉතුරු ටික කරලා ඉවරයි. ඇහෙනවත් එක්ක. දැන් දකින්නකොට ඉතුරු ටික කරලා ඉවරයි. නේද? ලෝකේ හැදලා ඉවරයි. ඔය වෙන දේ නුවණින්ම ඕක දකින්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය. දැන් ලෝකෙට අයිති දේ හදනකොට අර සංස්කරණය කරලා ඉවරයි. අවිජ්ජා පත්‍යා සංඛාරා. අවිද්‍යාවෙන් සංස්කරණයක් කළා.
සංස්කාරය කියන්නේ කර්මයක් කිරීම.
ඒක කර්මයක්. ඔව්. සංස්කාරය කියන්නේ කර්මයක්. ඒ කර්ම කරන්නේම අවිද්‍යාවෙන්. ඇත්ත ඇති හැටියට දන්නේ නැති හින්දා. මං ඔන්න ආයේ කර්ම කරන්න පුළුවන්. සංස්කරණ කරන්න පුළුවන්. ඔය සද්දය ඇහෙනකොට මොකද්ද කියලා හදන එක කර්මයක්. සංකාරයක්. එතකොට ඒක හොඳ හිතෙන් හදන්නත් පුළුවන්, නරක හිතෙන් හදන්නත් පුළුවන්. චේතනාති. නේද? තරහාරං ඒ ගැන හිතන්නත් පුළුවන්. අපිට දැන් මේක අවබෝධ කරගන්න උදව්වක් කරනවානේ කියලා. එතකොට කුසල් පැත්තේ. තින් පැත්තේ. එහෙම හදන්නත් පුළුවන්. ඔය තරහ ගන්නවද සතුටු වෙනවද කියන එක තමන්ගේ හිත ඇතුලේ වැඩ. ඒ සද්දේ වෙනසක් නැහැ. නේද? අපේ කණෙන් ඇහෙන සද්දේ ඒකමයි. ඒක ගැන හිතන එක තම තමන්ට අයිති වැඩ. මොන විදිහට හිතනවා? ඈ? හොඳ විදිහට හිතුවොත් පින් රැස් වෙනවා, නරක විදිහට හිතුවොත් පව් රැස් වෙනවා. ඒ තමයි සංස්කාර. අවිජ්ජා පත්‍ය සංඛාර. හරි? ඔය හිතන එක නැවැත්තුවොත් තණ්හාව නිරෝධ කරන මාර්ගයට වැටෙනවා. තේරෙනවද කියන දේ? දැන් මොකද්ද තියෙනවා කියලා දැනගන්නවනේ ලෝකෙට අයිති. ඒක ගැන හොඳ විදිහට හිතුවොත් පිං රැස් වෙනවා. නරක විදිහට හිතුවොත් පව් රැස් වෙනවා. ඕක ඇති වුණ හැටි දැකලා හිතන එක නැවැත්තුවොත් ගැට දාන එක නවත්තන. අන්න තණ්හාව ක්ෂය කරනවා. අන්න ඒ මාර්ගයට කියනවා මධ්‍යම ප්‍රතිපදාව. එන්න
ඉක්කද්ද පංචකයේ අවතාරේ නිර්වාණය කියවත්තනේ.
ඔව් නිර්වාණය. ඉතින් ඕක නවත්තන එකනේ. ස්කන්ධ පංචකයේ හදන එක නවත්තන එකනේ. ඉතින් හදන එක නවත්තන්න නම් දැන් අපි හදන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒ දකින්න හැටි තමයි ධර්මයෙන් කියා දෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් තියනවා කියලා දකින්. සෝ උබන්තේ විදිත්වාන. මේක දකින්න. එහෙම දකින කෙනාට තමයි මැද තෝරගන්න පුළුවන්. ඒ මැද තමයි අර තණ්හාව ක්ෂය කරන එක. ඕක දැක්කේ නැති කෙනා තණ්හාව තව තව පෝෂණය කරන, වර්ධනය කරන. හරි. එහෙම තමයි අපි මෙච්චරකල් සංසාරේ ආවේ. දැන් ධර්මයේ දැක්කොත් සංසාරයෙන් ගැලවෙන පැත්තට යන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ හදන එක නවත්තන මාර්ගය. මැදුම් පිළිවෙත වෙන්නේ. ඈ? තියෙන ඒවායින් වෙනව නෙමෙයි, අලුතෙන් හදන එක නවත්තනවා. අර මහන එකේ දැන් යට නූල ගලවනවා වගේ වැඩ. නූල් ඉවර වුණොත් මොකද වෙන්නේ? ඔව්. නූල යට නූල ඉවර වුණොත් ඔහේ මහගෙන යන්න පුළුවන්, ගැට වැටෙනවා. ගැට වැටෙන්නේ. අන්නේ ගැට දාන එක නවත්තන්න විදිහක් තමයි හොයාගන්න ඕන. ඒක තමයි මැදුම් පිළිවෙත.
ඔව්.
ඉතින් නිකන් රස නොකර ඉන්න බෑ. ඕක දකින්න ඕන. මේ වෙන්නේ මොකද්ද කියලා දැක දැක ඉන්න ඕන. එතකොට රස කරන එක නවත්තනවා. දැන් වෙනදා තරහක් ගියා නම් අපි මේ විදිහට දකිනකොට නෑ ඕක මේ හිත ඇතුලෙන් හදලා එළියේ තියනවා කියලා හිතපු එකක් කියලා දැක්කහම තරහා යන්නේ. ඒක හරියට හිතෙන් කරපු වැඩ. හීනයක් දැක්කා වගේ. නේද? හීන එක්ක අපි තරහ අරන් ඉන්නේ නැහනේ. ඒ හීන දැක්කා ඉවරයි නේද? හිතෙන් පෙන්නනවා. මේක දකින්න ඕන මේ ලෝකේ හදන්නේ හිතෙන් කියන එක. සංස්කරණය කරන්නේ අපේ තියෙන අවිද්‍යාව හින්දාමයි. හිතෙන් හදන්නේ. හිතෙන් හදන දේ ලෝකේ තියෙනවා කියලා විශ්වාස කරන එක තමයි මෙතන තියෙන වැරද්ද. අවිද්‍යාවෙන් මේ විඥාණයට ඉඩ දෙනවා මවන්න. විඥාණය මැවුම් කාර්යය, මායාකාරය. මායාකාරය ලෝකේ අපේ හිත තමයි කියන්නේ ඔන්න එළියේ මේවා තියෙනවා කියලා. ඒක තමයි මායාව. ඒතර මායාවට අපි අහු වෙලා ඉන්නේ. ලෝකේ පිළිගන්නවා කියන්නේ. නේද? ඒතර මායාව කරන හැටි දකින එක තමයි මේ ධර්මයෙන් පෙන්වන්නේ. ඒක තමයි මැදුම් පිළිවෙත වෙන්නේ. එතකොට ඒක දැක්කහම දිගින් දිගට යන්නේ නැහැ. ඈ? අර සිබ්බණියගේ වැඩ නවත්තනවා. මැහුම් කාර්යය. ඈ? තණ්හාව ක්ෂය කරන මාර්ගය. ඔන්නෝක තේරුම් ගත්තනම් ඇත්තටම ධර්ම මාර්ගයට වැටෙනවා. තව විදිහට කිව්වොත් ඒ සෝවාන් මාර්ගයට වැටෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. හරි? තොටනෝක තේරුම් ගැනීම තමයි මේ දැකීම දර්ශනය එන්නේ.
සක්කාය දිට්ඨිය කඩාගත්තොත් අනිත් දෙක නම්
පහතුයි. ඔයි තේ ඒ ආයේ අපාගත වෙන්නේ නැහැ නේද? බුදුදහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගත්තා වෙනවා. එදාට තමයි බෞද්ධයෙක් කියන්න පුළුවන්. ඔන්නෝක තේරුම් ගත්ත දවසට බුදුහාමුදුරුව මෙන්න මෙහෙම ගැඹුරු ධර්මයක් නේද මේ පෙර නොඇසූ විරූ ධර්මතාවයක් නේද අවබෝධ කළේ කියන එක. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලානේ කියන්නේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විරූ ධර්මතාවයක් අවබෝධ වුණා දුක්ඛ සත්‍ය කියලා. අපි නම් හිතන්නේ දුක්ඛ සත්‍ය අපි හැමෝම දන්නවා කියලා. ඒ දුක්ඛ සත්‍ය නෙවෙයි ඔය. මේ පංච උපාදානස්කන්ධයමයි දුක. පංච උපාදානස්කන්ධේ හටගන්නේ සද්දයක් ඇහුන ගමන් ඔන්න එළියේ හැදුවා. ඕක තමයි පංච උපාදානස්කන්ධ. හරි. ඒ සකස් කළේ දුක. අවිද්‍යාවෙන් මුලාවෙන් සකස් කරපු දේ දුක. එතකොට ඔන්න දුකයි දුක්ඛ සමුදයයි තමයි මේ පෙන්වන්නේ. දුකයි දුක හටගත්තේ ඇයි? මේ සමුදේ නොයදුනා නම් දුක හදන්නේ නැහැ. අනේ දුක්ඛ නිරෝධේ. නේද? දුකයි දුකට හේතුවයි තමයි මේ පෙන්වන්නේ. ওই දෙක දැක්කනම් සකස් වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ සකස් වෙන්නේ නැතිකම තමයි දුක්ඛ නිරෝධේ නිවන කියන්නේ. අර කලින් මුලාවෙන් අවිද්‍යාවෙන් හදපු ටික හදන්න නැති වෙනවා. ඇත්ත ඇති හැටියට දකින්නකොට. ඒ සඳහා තියෙන මාර්ගය තමයි ওই මැදුම් පිළිවෙත වෙන්නේ. දුක්ඛ නිරෝධය සඳහා මේ ලෝකේ සකස් නොකර ඉන්න. ලෝකය කියන්නේ දුක නම් ඒ දුක සකස් නොකර ඉන්න තියෙන මාර්ගය තමයි ওই මැදුම් පිළිවෙත. ඔන්නෝක දැනගත්තු දවසට කියන්න පුළුවන්. දැන් අඩු ගානේ මාර්ගයේ ඉන්නවා කියලාවත් ලෝකෝත්තර මාර්ගයේ. එහෙම කියන්න පුළුවන් වුණ දවසට ආයෙ අපාගත වෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න. ආර්ය මාර්ගයට වැටුණා කියන්නේ ආයෙ අපාගත වෙන්නේ නැහැ. කවදා හරි මේක කෙලවර කරනවා. ඒක ක්ෂණිකව වෙන්න පුළුවන්, සතියක් ගිහින් වෙන්න පුළුවන්, මාසයක් ගිහින් වෙන්න පුළුවන්, අවුරුද්දක් ගිහින් වෙන්න පුළුවන්. ඒක තම තමන් කොච්චර මේකට උත්සාහ කරනවද, දකින්න නුවණ යොදවනවද කියන එක අනුව තියෙනවා. හැබැයි මාර්ගයට වැටුණොත් බය වෙන්න දෙයක් නැහැ. ඒකට තමයි මේ ධර්මය හොයන්න කියන්නේ, නුවණින් විමසන්න කියන්නේ. ඒ දේ කරන්න හැකියාව මේ ඔක්කොටම තියෙනවා. දැන් ඔය කියන දේ යන්තම් හරි වැටහෙනවනේ නේද? මොකද්ද කියලා? ඒ කියන්නේ නුවණ තියෙනවා. දැන් ඔක ආයෙ ආයෙ හිතලා විමසලා සිහියෙන් බලන්න ඕන. එතකොට තමයි ඒවයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් ඔය ටික තමයි ඉතින් දැනගන්න ඕන ටික. ඈ? ඔය මොන සූත්‍රය බැලුවත් ඔය ටික තියෙන්නේ. ඔහොම බැලුවොත් විතරයි ඔක පේන්නේ. හරි? නුවණින් බැලුවොත් විතරයි, ප්‍රඥාවෙන් බැලුවොත් විතරයි අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්නේ අර දුක් දෙන එකයි, සැප දෙන එකයි, ඕවා තමයි අන්ත. ඔව්. එහෙම මේ ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. හරි, ඒක ඊට වඩා ගැඹුරෙන් දකින්න තියෙනවා. මේවා සකස් වෙන්නේ කොහමද? ඔය තව විදිහට කිව්වොත් ඔය පටිච්ච සමුප්පාදේ තව වචන වලින් කිව්වේ. හේතු ටිකයි ඵල ටිකයි. පටිච්ච සමුප්පන්න බව. දැන් ලෝකේ හදන්නේ හේතු ප්‍රත්‍යයන් යෙදිලාමයි. අවිද්‍යාවයි මුලාවයි එක්ක හේතු ප්‍රත්‍යයන් ටික යෙදුනහම තමයි ලෝකෙට අයිති දේ සකස් වෙන්නේ. ඒවා ටික යෙදුන්නේ නැත්නම් ප්‍රඥාව නම් යෙදුනේ, අවිද්‍යාව නැතුව ප්‍රඥාව නම් යෙදුනේ ලෝකේ සකස් වෙන්නේ නැහැ. හරි. ලෝකේ සකස් වෙන්නේ නැත්නම් තණ්හා කරන්න දෙයක් නැහැ. දුක් විඳින්න දුක හටගන්නේ නැහැ. හරි. ඒකයි මේවා ධර්මයට ගැළපෙලා පේනවා කියන්නේ. හරියට ධර්මය අවබෝධ වෙනකොට ඒ ගැළපිලා පේන. හරි. හොඳයි. අපි එතනින් අවසන් කරමු එහෙනම්. දැන් ඔව්. ධර්මයේ
පිටුවේ තියෙනවා.
ආ.
මේ තිස්ස මෙත්තේ ප්‍රශ්නය.
ඔව්. මොකක්ද කියන්නේ?
ධර්මයේ පිටුවේ තියෙනවා.
ඔව්.
එදා ඒ තිස්ස මෙත්තේ ප්‍රශ්නේ නම් මම කිව්වේ.
ඔව්. ඒ මේක තමයි ඉතින්. ඒ තිස්ස මෙත්තෙය එකේදී තමයි බුදුහාමුදුරුවෝ අර ගාථාව දේශනා කරන්නේ. ඔව්. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්රූමි මහා පුරුසෝති සෝද සිබ්බනි මච්ඡග කියන ගාථාව දේශනා කරන්නේ ඔය තිස්ස මෙත්තෙය ප්‍රශ්නේ. දැන් ඒක තව විස්තර කිරීම තමයි මේකලේ. ඒකෙන් අදහස් කරේ මොකද්ද කියන එක. මධ්‍යම ප්‍රතිපදාව. මග්ගේ සූත්‍රය. හරි. හොඳයි. ඔය කාලය තුල දැන් ධර්මය අවබෝධ කරගන්න හුඟක් ප්‍රඥාව වඩන්න අවශ්‍ය ධර්මය දැන් අහගත්තා. ඔකට තමයි ඥානතෝ කියන්නේ. දැන් ඕක තමන් තුලින් දකින්න ඕන, පස්සතෝ කරගන්න ඕන. ඥානතෝ පස්සතෝ වෙන කෙනාට තමයි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්, ආසව ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බාසව සූත්‍රයේදී මුලින්ම දේශනා කරන්නේ මේක දකින දන්න දකින අයට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. සබ්බාසව සූත්‍රය. සියලු ආසව ගැන කියන සූත්‍රය. සබ්බාසව. ඈ? කට ආසව ප්‍රහාණය කරන හැටි එතන කියනවා. ඒක කියන්න කලින් කියනවා මේ ඥානතෝ පස්සතෝ අයට තමයි මේක කරන්න පුළුවන්. න අඥානතෝ. ඔව්. අහලා දකින්. දැන් ඕක අහලා දකින්න කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඕක අහන්නේ නැති දකින්නේ නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ නැහැ කියලාම කියනවා. සබ්බාසව සූත්‍රය එහෙම පැහැදිලිව කියනවා. මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් මේ ඥානතෝ පස්සතෝ දකි අහන දකින කෙනාට. කියන්නේ ධර්මයක් අහන්න ඕන, ඒක දකින්න ඕන. එහෙම කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙම නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා පණවන්නේ නැහැ කියලාම කියනවා බුදුරජාණන් වහන්සේ. ඒකයි මේක අහන්න දකින්න කියන්නේ. ඒක බලන්න, මේ සබ්බාසව සූත්‍රයේ මුල ටික බලන්න කියෝලා. ඈ? ඥානතෝ පස්සතෝ. එහෙමම කියනවා. ඒගොල්ලන්ට තමයි මේක මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳයි, දැන් සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල හුඟක් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. අර ආමිස පූජාවට වඩා හුඟක් බලවත් මේවා. ප්‍රතිපත්ති පූජාව. නේද?
ඔව්.
මේකෙන් එන කුසල් මහානිසංසයි. ඒ කියන්නේ නිවන් දකින්නකම්ම පළ දෙන්න හැකියාවක් තියෙනවා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ පින් රැස් කරගත්තාම අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් කපල උපද්‍රවයක් යම් කිසි නරකක් වෙන්න තියනා නම් ඒ වයින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මේ නිවන් මාර්ගයෙන් අහකට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. කවද වෙනකන්ද? යාව නිබ්බාන පන්තිය නිවන් අවබෝධ වෙනකන්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට මේ නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා කරන සංඛාර තමයි අපිට තියෙන්නේ. ලෝකයක් හදලා තියෙනවා. ඒ සියලු සංඛාර සබ්බේ සංඛාරා. ඒවට පොදු ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරනවා. අනිච්ඡාති දුක්ඛාති. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. ඔන්න නුවණින් දකින්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි ඒ නිසා හටගත්ත දුකක් තියෙනවා නම් ඒක අතාරින්නේ. අතන ඉබ්බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය, නිවනට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේම මේ හිතට අරමුණු වෙන ධම්මතා, සබ්බේ ධම්මා, කිසිම ආත්ම ස්වභාවයක් නැහැ, අනාත්තාති. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ ඇති කරගත්තු දුක අතාරිනවා. අතන නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. මොකද්ද? ඔව්. නෑ නෑ නෑ, නිර්වාණය කියන්නේ ධර්මයක් නෙවෙයි. ඒක මෙහෙමයි, දැන් අපි නිවන ගැන හිතනකොට ඒක ධම්ම. හිතට අරමුණු වෙනවනේ ධම්ම විදිහට. හැබැයි නිවන අත්දකිනකොට එහෙම හිතන දෙයක් ගතියක් නෙවෙයි. ලෝකේ සකස් වෙන්නේ නැහැ එච්චර. ඔව්, මේ දැනට තියෙන ලෝකේ සකස් වෙන්නේ නැහැ. මොකද ඒක අවිද්‍යාවෙන් හදපු එකනේ. නිවන ගැන දැන් හිතුවොත් අපි කතා කරන්න පුළුවන්. ආ, නිවන මේ වගේ වෙන්නේ නැති. එතකොට ඒක ධම්ම. ඒ නිවන අවබෝධ කරලා නෙමෙයි. හැබැයි රහතන් වහන්සේගේ මට්ටමේදී නිව ඔව්, තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කළාට පස්සේ නිවන ගැන හිතන්න දෙයක් නැහැ. ඒ අත්දැකීම. ඒ හිතට අරමුණු වෙනවා නෙවෙයි. හරි. අවබෝධ කරන්න කලින් අපි නිවන කියලා යම් කිසි දෙයක් හිතනවා නම් ඒක ඇත්ත නිවන නෙවෙයි. මේ අපේ කෙලෙස් මනසට අරමුණු වෙන ධම්ම. ඒකෙත් දැන් එතකොටනේ හිතෙන්නේ මම නිවන් දකින්න ඕන කියලා. ආත්ම හැඟීමෙන් නිවනට යන්න ඕන. එතකොට ආත්ම එක තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕන සබ්බේ ධම්මා අනත්තාති. අපිට ආත්ම ස්වභාවයෙන් හිතුණට ආත්ම ස්වභාවයක් නැහැ කියන එක ඒකයි. සබ්බේ ධම්මා සියලු ධම්ම මේ මනසට අරමුණු වෙන ඕන දෙයක් ආත්ම ස්වභාවයක් නැහැ. එතකොට මම නිවන් දකින්න ඕන කියන කතාවට යන්නේ නැහැ. හරි. සබ්බේ ධම්මා අනත්තාති. හොඳයි. ඒක කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පංචතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.